බ්‍රෝඩ්කාස්ට් අඩවියේ පොඩ්කාස්ට් එක කයිය. කයිය කියලා කියන්නේ අපේ ජීවිතයේ ලොකු රෝල් එකක් ප්ලේ කරන සිද්ධියක්. අපි විවිධාකාර තැන්වලදී කයියක ගහ ඉන්නවා. යාළුවෝ දෙනෙක් හම්බුනාම කයිය ගහනවා. බෝක්කක් උඩ ගමේ කොල්ලෝ ටික එකතු වෙලා කයිය ගහනවා. ඔෆිස් එකේ ඉඩක් හම්බ වෙච්ච වෙලාවට කයිය ගහනවා. කෑම කන වෙලාවට ලන්ච් අවර් එකේදී කට්ටිය කයිය ගහනවා. එහෙම එහෙ යනකොට ට්‍රිප් එකක් යද්දිත් කයිය ගහනවා. සින්දු කියන අස්සෙම මේ කයිය ගහනවා කියන එකට අපේ ජීවිතේ ලොකු ඉඩක් අපි වෙන් කරලා තියෙනවා. ඒකට කාන්තා පිරිමි ભેදයක් නැහැ. හැම කෙනෙක්ම කයිය ගහනවා. නමුත් කයිය ගහනවා කියන එක සම්බන්ධයෙන් ලේබල් වෙලා ඉන්නේ කාන්තා පාර්ශවයේ. ගෑනු කොහෙටට එකතු වෙච්ච ගමන් ඉඳලඟ සංගමයේ ඕපන් කරගන්නවා. ඉඳගෙන වටපිටාවේ ඕපුතුප ගැන කියනවා. මිනිස්සු වැඩට ගියාට පස්සේ ගෙදර ඉන්න ගෑනු ටික තාප්පේ හා පැත්ත මෙහා පැත්ත ඉඳගෙන වටපිටාවේ තියෙන ඕපුතුප ටික කේලන් ටික කයියක ගහ ඉන්නවා. ওই විදිහට කාන්තා පාර්ශවයේ මේ කයිය ගහනවා කියන එක ලොකුවට ලේබල් වෙලා තියෙනවා. මං හිතන්නේ කාන්තාවට වැඩිය පිරිමියා ගොඩක් මේ කයිය ගහන වැඩට ඉන්වෝල් වෙලා ඉන්නවා වගේ. නමුත් ඒකට කයිය ගහනවා කියන ඒ ලේබල් එක පිරිමි පාර්ශවයට ලොකුවට වැටෙන්නේ නැහැ. ගෑනුන්ට කතා කරන ඕපදූප තියෙනවා. එතකොට පිරිමි කතා කරන්නේ මොනවද? පිරිමි කතා කරනවා ගෑනු ගැන. පිරිමිත් කතා කරනවා ඕපදූප ගැන. නමුත් ඒ ඕපදූප වලට ගෑනු කතා කරන ඕපදූප වලට වඩා පොඩ්ඩක් පොෂ් පිළිගත්ත නම් ටිකක් ලැබෙනවා. ඒකට දේශපාලනය කියලා කියයි, නැත්නම් ඉතිහාසය කියලා කියයි, නැත්නම් කාලින් ලෝක ප්‍රවණතා කියලා කියයි, කරන්ට් වර්ල්ඩ් අෆෙයර්ස්, ඔය වගේ දේවල් සම්බන්ධයෙන් පිරිමි කතා කරද්දී ඒවට ලැබෙන නමත් එක්ක පිරිමින්ට ඒ ඕපදූප කියන දේ වැටෙන්නේ නැහැ. නමුත් පිරිමි කතා කරන්නේ ඕපදූප තමයි. පිරිමි සිද්ධ කරන්නේ කයියක් තමයි. එහෙම ගත්තම ගෑනුන්ට වඩා පිරිමි මේ කයිය කියන දේට ඉන්වෝල් වෙලා ඉන්නවා. කයිය කියන දේට අපේ ජීවිතේ ලොකු රෝල් එකක් ප්ලේ කරන්න හම්බෙලා කියලා මම කිව්වනේ. අපි ඔෆිස් එකක් ගමුකෝ. ඔෆිස් එකේ බ්‍රේන් ස්ටෝමින් සෙෂන් එකක් කියලා දෙයක් සමහර වෙලාවට කරනවානේ. ඒ බ්‍රේන් ස්ටෝමින් කියලා කියන්නේ එක්තරා විදිහක කයියක්. මිනිසුන්ගේ ඐඩියාස් එකතු කරලා ඔයා මොකද්ද මේ ගැන හිතන්නේ, මෙයා මොකද්ද මේ ගැන හිතන්නේ කියලා එක කයිය ගහිල්ලක් තමයි තියෙන්නේ. කයිය ගහනකොට අපිට අපි දන්න දෙයක් තව කාටට කියන්න පුළුවන්. අපි හැමෝම දන්න දෙයක් ගැන තමන්ට හිතන දේ කියන්න පුළුවන්. නොදන්න දෙයක් තව මනුස්සයෙක් ඉගෙන ගන්න උගන්වන්න අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට අදහසුව මාරු කරගෙන එක පියවරක් ඉස්සරහට යන තැනකට කයිය කියන දේ යනවා. බ්‍රෝඩ්කාස්ට් අඩවියේ පොඩ්කාස්ට් එක කියලා කියන්නේ එක වෙන අප්‍රෝච් එකක්. YouTube එක කියලා කියන්නේ බ්‍රෝඩ්කාස්ට් කරන තැනක්නේ. YouTube එකේ ටැග් ලයින් එක තියෙන්නේත් බ්‍රෝඩ්කාස්ට් yourself කියලා. එතකොට බ්‍රෝඩ්කාස්ට් කරන තැනට ඇයි පොඩ්කාස්ට් එකක් කියන්නේ? මම මගේ YouTube channel එකේම දැක්ක දෙයක් තමයි, අපි YouTube කියලා කියන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියලා ගත්තට අපිට YouTube එක ඇතුළේ කියවන්නත් හදන්න පුළුවන්. ඒ කියවන්න හදන වැඩේ මම කරලා තියෙනවා. community tab එකේ මම ලියන articles ටික මම පළ කරනවා. ඒ කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් ඇතුළේ අපි blog එකකින් කරන වැඩේ, එතකොට print media වලින් කරන වැඩේ කරන්න පුළුවන් කියන එක community tab එක පාවිච්චි කරලා මටම සපත කරගෙන මම තේරුම් අරගෙන ඉන්නවා. එතකොට podcast එකක් කියලා කියන්නේ අපි අහන දෙයක්. YouTube එකට අහන දේවල් එකතු කරන්නත් පුළුවන්. ඒකට visual එකක් ඕනේ නැහැ. ශ්‍රව්‍ය මාධ්‍ය විතරක් YouTube එකේ පැල කරන්නත් පුළුවන්. ඉතින් YouTube එක කියලා කියන්නේ විවිධ පැති වලට media use කරන්න පුළුවන් platform එකක්. ඒක නිසා මම හිතුවා මේ broadcast අඩවියේ podcast එකක් පටන් ගන්න ඕන කියලා. ඒ අනුව තමයි අපි හැමදාම කරන කයිය YouTube එකට ඇවිල්ලා මම කයිය කියලා මේ වැඩේ පටන් ගන්නෙ. පළවෙනි episode එකට මම දානවා heading එක corona stay at home සහ අනාගතය කියලා. මේ වෙලාව අපි හැම කෙනෙක්ම ඉන්නේ ගෙදරට වෙලා. අතිබහුතරයක් දෙනා. curfew pass එකක් තියෙන අත්‍යවශ්‍ය සේවාවල නියැලෙන මිනිස්සු ඇරෙන්න අනිත් සමස්ත ජනයා මේ මොහොතේ ඉන්නේ ගෙදරට වෙලා. ඒක ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම පොදුයි. මේ මුළු ලෝකෙෙම තුනෙන් එකක් මේ වෙද්දී අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. නවත්තලා තියෙන්නේ. world engine එක halt කරලා තියෙන්නේ. ලෝකයේ ප්‍රධාන රටවල් මේ වෙනකොට ගොඩක් ෆේල් වෙලා තියෙනවා. ඒ විදිහේ විවිධාකාර දේවල් වලට මුහුණ දෙන්න අනපේක්ෂිතව මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ ඇති වෙලා තියෙන COVID-19 කියන කොරෝනා වෛරස් තත්ත්වය. මේ COVID-19 එක අපිට මේ දවස් ටිකට ගොඩක් දේවල් උගන්වලා තියෙනවා. ගොඩක් රාජ්‍යයන්ට තමන් බලවත්ද කියන දේ ගැන අපව දෙපාරක් හිතන වෙන අවස්ථාවට පත් කරලා තියෙනවා. ඉතාලිය කියලා කියන්නේ ලෝකයේ ගොඩක් දියුණුම රාජ්‍යයන්ගේ එකක්. ඒතකොට ඉතාලිය මේ වෙද්දී එහෙම් පිටින්ම සුසාන භූමියක් වෙලා ගිහිල්ලා. එහෙම් පිටින්ම සෙමෙට්‍රියක් වෙලා තමන්ගේ රටේ දවසකට 1000කට ආසන ප්‍රමාණයක් මරණ තත්ත්වයට ඉතාලිය පත් වෙලා තියෙනවා. ඒතොර ඇමරිකාව ඒ රේස් එකේ ටික ටික ඉස්සරහට එමින් පවතිනවා. සමහර විට ඉතාලියත් පව කරලා ඉදිරි දවස්වලදී ඇමරිකාව ඇවිල්ලා තියේවි. මේ පොඩ්කාස්ට් එක අහන්නේ කොරෝනා තත්ත්වේ ඉවර වෙච්ච කාලෙක නම්, එතකොට මේ කියන දේවල් එක්ක සමහරලාට දේවල් වෙනස් වෙලා තියෙන පුළුවන්. නමුත් මම මේ පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරන මොහොතේදී මේ වෙද්දි ඉතාලිය ඉදිරියෙන් ඉන්නවා, ඇමරිකාව ඊට පිටිපස්සෙන් ඉන්නවා. යුරෝපය රටවල් සහ බටහිර රටවල් මේ සම්බන්ධයෙන් බොහොම දරුණු තත්ත්වයකට මූණ පාලා ඉන්නවා. ලෝකයේ නොනිදන නගරය කියලා කියනවා නිව්යෝක් වලට, ලෝකේ කාර්ය බහුලම නගරය. අද වෙද්දි නිව්යෝක් කියලා කියන්නේ බිල්ඩින් ගොඩක් විතරයි, බලු බල්ලෙක්වත් පාරක යන්නේ නැහැ. මක්කම කියලා කියන්නේ පිට්ටනියක් මැද තියෙන පෙට්ටියක් විතරයි. වෙනදට මක්කම පැදකුණු කරන්න මොනතරම් මිනිස්සු ඉන්නවද? මක්කම වටේ කැරකි කැරකි තමන්ගේ ආගම සිහි කරමින් ඕනතරම් මිනිස්සු ඉන්නවා. ලංකාවේ ඉඳලා මක්කමට යන මිනිස්සු අන්තිම කැමැති පත්‍රයක් දීලා යන්නේ. මොකද මක්කමට ගිහිල්ලා අතරමඟදී මිනිස්සු තෙරපිලා මැරෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ ආගමේ හැටියට ලොකු සුබ ලකුණක්, වාසනාවන්ත දෙයක් කියලා හිතන්නේ. ඒක හරිම ප්‍රොබ්ලමැටික් කතාවක්. මොකද අපි දැකලා දිනවනේ ගොඩක් ওই මුස්ලිම් අන්තවාදීන්ගේ තියෙන ඇටිටියුඩ්ස් එක්ක, අර මැරුණට පස්සේ කන්‍යාවිය 72ක් හම්බෙනවා, ඒ වගේ හරි අන්තගාමියම හරි මෝඩ තැන් වලට යනවනේ එක එකනාගේ දින විශ්වාසත් එක්ක. ඒකත් එක්ක බලද්දී මේ මක්කම සහ මේ මක්කම ආශ්‍රිතව තියෙන දේවල් ගත්තත් ඒ ආගමික වතාවත් ගැනත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා තමයි. ඒක ඇත්ත. නමුත් අද වෙනකොට මේ හැම දෙයක්ම බොරු වෙලා තියෙනවා. පල්ලිවල හෝලි වෝටර් හින එක අයින් කරලා තියෙනවා. මේ සැරේ ප්‍රථම වතාවට මහා සිකුරාදාව කියන එක, එතකොට සන්ඩේ මාසෙක එහෙම කතෝලික ආගමේ යට ක්‍රිස්තියානි ආගමේ කට්ටියට මිස් වෙලා තියෙනවා. මේ ගත වෙන්නේ සිරිපාද සමය. සිරිපාද සමයේ සිරිපාදයට අනේක අපි නවත්තලා දාලා තියෙනවා. මේ හැම දෙයක්ම ඩිකෝඩ් කරලා ගත්තාම, ඒ කියන්නේ එතකොට ආගමත් මේ වෙනකොට මේ පරිසරයේ ඉස්සරහා රිජෙක්ට් වෙලා තියෙනවා. ආගමික කාරණා කිසිම දෙයක් මේ වෛරස් එකට අදාළ නැහැ. අපේ සමාජ සබඳතා කියන දේවල් එහෙම් පිටිම ඈත් වෙලා තියෙනවා. සෝෂල් ඩිස්ටන්සින් කියන එක ඇවිල්ලා තියෙනවා. මිනිස්සු එකිනෙකා වැළඳ ගන්නවා වෙනුවට මිනිස්සු ඈත් වෙන එක මේ වෙනකොට සමාජ සම්මතය වෙලා තියෙනවා. හරියට බිග් බෑන්ග් තියරි එකේ ෂෙල්ඩන් ගත කරන ජීවිතය වගේ. ෂෙල්ඩන් කියලා කියන්නේ හරිම අප්සෙට් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් සමාජ සම්මතයට අනුව. නමුත් අද වෙනකොට ෂෙල්ඩන්ගේ ලයිෆ් ස්ටයිල් එක ගොඩක් අප්‍රූව් වෙලා තියෙනවා. අත් දෙක හොදන්න ඕන, අත් තප්පර 20කට වැඩිය හොදන්න ඕන, අපි නිතරම අපේ පිරිසුදුකම ගැන සැලකිලිමත් වෙන්න ඕන, අපේ එළියට බහිනකොට ෆේස් මාස්ක් එකක් දාගෙන ඉන්න ඕන, සමාජ දුරස්ථකරණය කියන දේ තියෙන්න ඕන, මිනිස්සු ආශ්‍රය කරන එක නවත්තන්න ඕන. ඉතින් මේ ෂෙල්ඩන්ගේ ලයිෆ් ස්ටයිල් එක මේ වෙද්දි, ඒ රිජෙක්ට් වෙච්ච ලයිෆ් ස්ටයිල් එක මේ වෙද්දි ඕකේ වෙලා තියෙනවා. එතකොට අපි මෙච්චර දවසක් අපේ සමාජය ඇතුලේ ගත කරපු කරුණු කාරණා මේ අපේ පීවී හැර නොපෙනෙන වෛරස්යක් හින්දා හැම් පිටිම කන පිට ගහලා තියෙනවා. මිනිස්සුන්ගේ අපි හදාගත්තම ශිෂ්ටාචාරගත ඇටිටියුඩ්ස් ටික අයින් වෙලා වනගත ඇටිටියුඩ්ස් එලිටෙන්න පුළුවන් අවස්ථාව දැන් එලා තියෙනවා. ඒ කියන්නේ බලවන්තයා ඉතුරු වෙනවා කියන තැන, survival of the fittest කියන තැනට මේ කොරෝනා වෛරස් එකෙන් මිනිස්සුන්ව පත් කරලා තියෙනවා. ජීවත් වෙන්න පුළුවන් මනුස්සයා ජීවත් වෙවි, ජීවත් වෙන්න බැරි මනුස්සයා නැති වෙලා යාවි, ප්‍රතිශක්තිකරණය හොඳ මනුස්සයා ඉතුරු වෙවි, ප්‍රතිශක්තිකරණය අඩු මනුස්සයා නැති වෙලා යාවි. මේ වගේ ලොකු චැප්ටර් එකක් මේ වෙද්දි ලොකු පාඩම් කීපයකුත් එක්ක මානව වර්ගයාට උගන්වමින් ඉන්නවා. පරිසරය හැමතිස්සෙම එක වෙනවා කියන එක ඔන්න දැන් අපිට තේරෙන්න පටන් ගන්න තියෙනවා. දැන් මෙච්චර දවසක් අපි ලෝකේ ඔබියුස් කරගෙන හිටියේ, මිනිස්සු විදිහට අපි මේ ලෝකේ දූෂණය කරමින් හිටියේ. ෆැක්ටරි වලින් අපේ තියෙන වර්ක් ලෝඩ් එක වැඩි කරාම, එතකොට ඇට්මොස්ෆියර් එක හැම් පිටිම නාස්ති වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගොඩක් ටොක්සික් අයිටම්ස් මේ ලෝකෙට මුදා හැරලා තියෙනවා. පරිසරය හැම් පිටිම නැත්තරම නැති වෙලා තියෙනවා. මේ හැම එකක් එක්කම එකසරේ අපි හෝල්ඩ් කරලා අපි එක තැනකට කොන් කරලා වෙන් කරලා දාලා තියෙනවා. දැන් සත්තු එළියට බහලා පොඩ්ඩක් නිදහසේ සැරිසරනවා. දැන් ඇට්මොස්ෆියර් එකේ එන්න පොඩ්ඩක් හෙල්දි තත්ත්වයට එනවා. දූෂිතම වායුගෝල තිබිච්ච නගරවල වායුගෝලය දැන් එන්න ආපහු හොඳ වේගෙන එනවා. මේ තත්ත්වයන් එක්ක බලද්දී මට හිතෙනවා මේක ගොඩක් කට්ටිය මේ සෝෂල් මීඩියාවල එහෙමත් පළ කරලා තිබුණා. මේ මිනිස්සු දැත්තන වෛරස් එක. මිනිස්සු වෛරස් එක වෙලා පරිසරයේ විසින් ඇන්ටිවෛරස් එකක් විදිහට මේ කොරෝනා කියන වෛරස් එක ගැහුවද කියලා. කොහොම හරි ලෝක කාලෙන් කාලට මේ විදිහ වෛරස් ඇවිල්ලා තියෙනවා. ඒ වෛරස් තත්ත්වයන්ගේ මිනිස්සු ගොඩක් නැති වෙලා තියෙනවා. කාලෙන් කාලට මේ විදිහේ සමාජ ඡෝදනයන් සිද්ධ වෙලා තියෙනවා. ඒක ඇතුලේ මේ කොරෝනා වෛරස් කියලා කියන්නේ ලොකු රෝල් එකක් ප්ලේ කරන දෙයක්. මේ කරිට ස්පැනිෂ් ෆ්ලූ එක වගේ, කොලරාව වගේ, SARS එක වගේ ලොකුවට යන දෙයක් තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. අපේ ජීවිතය ඇතුළේ අපි පැන්ඩෙමික් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. ඉතාලියේ ඉන්නවා වයස අවුරුදු 101 මිනිස්සෙක්. එයා කොරෝනා වෛරසයේ වැළඳිලා, COVID-19 එක වැළඳිලා දැන් හොඳ වෙලා සුවාතර හැරිලා ඉන්නවා. එතකොට ඒ අවුරුදු 101ක් වයස ඇති පුද්ගලයා තමන්ගේ ජීවිත කාලය ඇතුළේ ස්පැනිෂ් ෆ්ලූ එකට මුහුණ දීලා තියෙනවා. එතකොට ලෝක යුද්ධයට මුහුණ දීලා තියෙනවා. දැන් කොරෝනා වෛරස් එකකටත් මුහුණ දීලා තියෙනවා. හරි ඉවෙන්ට්ෆුල් ලයිෆ් එකක්. ඒ ලයිෆ් එක ඇතුළේ ඒ ජීවමාන පොසිලක් වගේ මේ වෙනකොට ගත කරමින් ජීවිතය ඇතුළේ අද්දකීම් ගොඩක් ලැබිලා තියෙනවා. එක හරියට නිකන් අර ෆොරස්ට් ගම්ප් ෆිල්ම් එක බලලා තියෙනවා නම්, ටොම් හැන්ක්ස්ගේ ලස්සන ෆිල්ම් එක ෆොරස්ට් ගම්ප්. ඒ ෆොරස්ට් ගම්ප් ෆිල්ම් එකේ ඒ ෆොරස්ට් ගම්ප් කියන චරිතය වගේ එයාටත් අද්දකීම් ලබා ගන්න, එයා ජීවිත කාලය ඇතුළත ගොඩාක් අද්දකීම් ලබාගෙන ලබාගෙන ඉස්සරහට යනවා. අමීර් ඛාන් දැන් මේ අවුරුද්දේ ඒ රිලීස් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා ලාල් සිං චඩ්ඩා කියලා ඒ ටොම් හැන්ක්ස්ගේ ෆිල්ම් එකේම ඉන්දියානු ප්‍රතිනිර්මාණය රීමේක් එක. අමීර්කානු හඳුන්වන්නේත් ඉන්දියන් ටොම් හැන්ක්ස් කියලා. දෙන්නගේ සමානකම් ගොඩක් තියෙනවා. ඇක්ටිං අතින් ගත්තත්, ඒ දෙන්නගේ පෙනුම අතින් ගත්තත් උස පොඩ්ඩක් පොඩ්ඩන්නේ උස හොඳටම ටොම් හැන්ක්ස්ට වැඩි අමීර්කාන්ගේ අඩු වුණාට, අමීර්කාන් සහ ටොම් හැන්ක්ස් කියලා කියන්නේ එක පතේ යන නළුව දෙන්නෙක්. එකත් එක්ක රිවර්සටයිල් ඇක්ටර්ස්ලා දෙන්නෙක්. එකත් එක්ක බටහිර ලෝකයේ අමීර්කානු හඳුන්වන්නේ ඉන්දියන් ටොම් හැන්ක්ස් කියලා. මට හිතෙනවා මේ ලාල් සිං චඩ්ඩා කියන ෆිල්ම් එක ආවට පස්සේ ඒකට තව ලොකු අර්ථකථනයක් ඒවි. සමහර විට ඒක නැත්තර නැති වෙලා ඇති කියලා ගැන දන්නෙත් නැහැ. නමුත් අමීර් ඛාන් ඒ වගේ කරන්නේ ටොම් හැන්ක්ස්ගේ ෆොරස්ට් ගම්ප් එකේ රීමේක් එක. ටොම් හැන්ක්ස් තමන්ගේ ජීවිතේ විවිධාකාර අවධීන් ටිකක් පව කරන් ගිහිල්ලා තියෙනවා. එතකොට අර අවුරුදු 101ක් වයස මිනිස්සයා කොරෝනා වෛරස් එකනොත් බේරුණා කියලා කියන්නේ එයාගේ ජීවිතේ අලුත් අත්දැකීමක් එකතු වෙලා තියෙනවා. ඒ වගේ අපි හැම කෙනෙක්ගේම ජීවිතේට මේ කොරෝනා වෛරස් එක නිසා අත්දැකීම් එකතු වෙමින් තියෙනවා. ප්‍රධානම දේ තමයි ලෝකයේ තේරුම් ගන්න කාරණය හැමදේටම වැඩිය සෞඛ්‍ය කියන දේ වටිනවා නේද කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කළ ආරෝග්‍ය පරමාලාභා කියලා, අපිට තියෙන පරම ලාභය නිරෝගීකම කියලා. එතකොට අපි සෞඛ්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නා වූ තීරණ ගන්නා වූ ඉඩහසර මදි නේද කියන එක මුළු ලෝකෙටම තේරෙන්න ගන්නවා. හෙල්ත් ෆැසිලිටීස් දෙන්න ලෝකෙ ප්‍රධාන රටවල් ටික අපොහසත් වෙලා තියෙනවා. ඇමරිකාව, ඉතාලිය කියලා කියන්නේ ලෝකෙ දියුණුම වෛද්‍ය පහසුකම් තියෙන රටවල්. නමුත් අද එහෙම් පිටින්ම ඒගොල්ලෝ ෆේල් වෙලා තියෙනවා මේ වැඩේදී. හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තිබුණේ නැත්තම් ඒ මිනිසුන්ට ඒ රටවල්වල හම්බ වෙන්නේ නැහැ සෞඛ්‍ය සේවය. නමුත් ලංකාවේ අපි දන්නවා රාජ්‍ය සෞඛ්‍ය සේවය හැම කෙනෙක්ට නොමිලේ දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වෙනකොට මම මේ රෙකෝඩ් කරන මොහොතේදී සඳහන් කරලා තියෙනවා ලංකාව ලෝකයේ මේ කොරෝනා වෛරස් එක මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කරන රටවල් අතරින් ඉතාම හොඳ මට්ටමක ඉහළම තත්ත්වයේ තියෙන රටක් කියලා. එහෙම කරන්න හේතු වෙලා තියෙන්නේ ලංකාවේ මෙඩිකල් ෆැසිලිටීස් ෆ්‍රී දෙන හින්දා කියලා සෞඛ්‍ය සංවිධානයේ සභාපතිතුමා වෙනකොට සඳහන් කරලා තියෙනවා. ලෝකයේ සියලු මාධ්‍ය වලින් ලංකාවේ මේ සෞඛ්‍ය තත්ත්වය හැන්ඩල් කරන විදිය සම්බන්ධයෙන් ඉතාම ඉහළින් ප්‍රශංසාභිමුඛව කතා කරනවා. නමුත් ඒ තියෙන දේවල් වෙනස් වෙනවා අපේ සමහර මිනිස්සු සිද්ධ කරන දේවල් එක්ක. ඒ හින්දම තමයි ඇඳිරි නීතිය දාන්න කියලා කතා බහක් ඇති වෙලා දැන් ඇඳිරි නීතිය පනවල අපි මේ හැමෝම ගෙදරට වෙලා ඉන්නේ. වැඩ ඔක්කොම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. රස්සාවට යන්න ගිය මිනිස්සුන්ට රස්සාවට යන්න බැරි වෙලා තියෙනවා. පෞද්ගලික ආයතන වලින් කොහොමද පඩි ගෙවන්නේ කියන ප්‍රශ්නේ දැන් ඇවිත් තියෙනවා. නිකං ගෙදර ඉන්නවට පඩි ගෙවන්න බැහැයි කියන එක ඇත්ත. නමුත් එහෙමයි කියලා මිනිස්සුන්ට පඩි නොගෙවා ඉන්නේ කොහොමද කියන ගැටලුවක් එනවා. එතකොට එදා වෙලා හම්බ කරන් කාපු මිනිස්සුන්ට මේ වෙද්දි තමන්ගේ ජීවිකාව කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. බස් එකට නැගලා සින්දු කියපු මිනිස්සෙට කොහොමද සින්දු කියලා සල්ලි හම්බ කරගන්නේ? එතකොට අපි දකිනවා අර කල ලයිට් ගාවදී ඇවිල්ලා අපිට විවිධාකාර දේවල් විකුණන මිනිස්සු. අර කඩේ තියෙනවා නම් මේ පොත් පහම රුපියල් 250ක් යන්නේ, මම මේ පොත් පහම රුපියල් 100ට දෙනවා කියලා බස් එකට නැගලා කෝච්චියට නැගලා එතකොට අපේ ෂටරකට තට්ටු කරලා ආදායමක් හොයාගන්න මිනිස්සු. එතකොට පාරයිනේ තමන්ගේ ස්වයන් රැකියාවක් විදියට මොකක්ද දෙයක් කරගෙන අවිල්ලා විකුණන මිනිස්සු. මේ හැම කෙනෙම කොහොමද එදා වෙලා හම්බ කරගන්නේ? හරි ගැටලුවක් ඒක. එතකොට මට හිතෙනවා මෙතනින් එහාට අපේ මිනිස්සුන්ගේ රැකියාව සම්බන්ධයෙන්ුත් ආපහු නිර්ණය කිරීමක් සිද්ධ වේවිද කියලා. දැන් මම පෞගේ දවසක මගේ Facebook status එකේ දැම්මා, status එකක් විදියට මම Facebook profile එකේ දැම්මා. Now all the archies, aunties and uncles be like, ඕක තමයි අපි උඹලට කට කැඩෙනකන් කිව්වේ රජය රස්සාවකට ඵලයන් කියලා. එතකොට රජය රස්සාවක් හම්බුනහම මිනිස්සෙක් ස්ථාවරයි නේද කියන තැනට හිතන්න අපි අකමැති වුණත් පෙළඹෙන්න ගන්නවා. මේ වෙනකොට වෛද්‍ය කටයුතු, වෛද්‍යංශයන් වැඩ කරන විදිහ දැක්කහම ඕන්න දෙමව්පියෝ කියන්න පුළුවන් ඕක තමයි අපි උඹලට කිව්වේ. මෙතනින් එහාට උඹලට මෙඩිකල් ෆැකල්ටි ඵලයන්, උඹලට ඒ ලෙවල් වලට ඒ ලෙවල් බයෝ කරලා උඹලා කැම්පස් ඵලයා ඩොක්ටර්ලා වයන් කියලා අපි කට කරන්න කිව්වේ ඕක තමයි කියලා අපෝ දෙමව්පියෝ කියන කාලයක් ඉස්සරහට ඒවි. එතකොට උඹලා ස්ථාවරයි කියලා හිතන තැනට ඒවි. ඉතින් ඒකත් එක්ක බලද්දි මට හිතෙනවා රැකියා කියන දේවල් මෙතනින් එහාට ආපහු වෙනස් වේවිද? ළමයින්ගේ අනාගතය කියන දේ මේ කොරෝනා වෛරස් එකත් එක්ක මිනිසු තමන් යන්න හිටු පාත් එක වෙනස් කරේද? මොකද මේ වෙනකොට කලාශිල්පීන් ගෙදරට වෙලා ඉන්නේ, නළු නිළියෝ ගෙදරට වෙලා ඉන්නේ, ගායක ගායිකාවෝ ගෙදරට වෙලා ඉන්නේ. එතකොට ඒකත් එක්ක මේ වෘත්තීන් කියන දේවල් වෙනස් වෙයිද? මිනිස්සු තමන්ගේ ආසාව හඹා යනවා වෙනුවට මේ ලෝකේ පැන්ඩෙමික් එකක් වගේ අපෝකලිප්ස් එකක් වගේ තත්ත්වයක් ආවොත් ඒක ඇතුළේ සර්වයිව් වෙන්න පුළුවන් විදිහේ රස්සාවකට යාවිද කියනදේ මට හිතෙන්න ගන්නවා. රෙවලූෂන් කියලා ඉස්සර NBCෙන් කරපු සීරීස් එකක් තිබුණා. ඒ සීරීස් එක 2011 2012 වගේ කාලේ කාවේ. සීසන් දෙකක් ආවට පස්සේ ඒ සීරීස් එක කැන්සල් කරා. ඒකට බජට් ප්‍රශ්න සහ ගොඩක් දේවල් හේතු වෙන ඇති. නමුත් ඒ සීරීස් එක අපිට ලොකු අදහසක් දෙනවා. ඇත්තටම අපි බලවන්තයා කියලා අපි හැම දෙයක්ම තියෙන මොහොතේදී සලකගෙන ඉන්න මනුස්සයා හැම දෙයක්ම නැතිවෙච්ච පාර අර සර්වයිවල් ඔෆ් ද ෆිටෙස්ට් කියන තැනට බලවන්තයා ශක්තිවන්තය කියන්නේ අපි සබාදහමේ තියෙන රූල්ස් අනුව බලවන්තයෙක් ශක්තිවන්තයෙක් ඉන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ දේවල් එක්ක බලවන්තයා ශක්තිවන්තයා තීරණය වෙන විදිහ අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා නේද කියලා. මොකද රෙවලූෂන් එකෙන් මම උදාහරණයක් අරගන්නම්. රෙවලූෂන් එකේ තියෙනවා එක ඉන්නවා එක චරිතයක්. ඒ චරිතය Google එකේ ලොක්ෙක්. මට එයාගේ නම මතක නැහැ හරියටම. එයා උස ගොඩක් මහත, ඒ වගේම මොනපුරා රැවුලවාගත්ත කන්නාඩි දාපු චරිතයක්. මට නම මතක නැහැ. එයා Google එකේ ලොක්ෙක්. Rolls Royce එකක් පවා පදින දර්ශනයක් එකේ පෙන්නනවා. නමුත් ඒකෙදී ඒ රෙවලූෂන් එකේ කතාවේ සිද්ධ වෙන්නේ මුළු ලෝකෙම ඉලෙක්ට්‍රිසිටි කියන දේ නැති වෙනවා. කරන්ට් එක කියන දේ නැති වුණාට පස්සේ මිනිස්සු ආපහු එන්ඩේ රෙගුලේටර් වගේ යන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඒකෙදී බලයන් බෙදිලා විවිධාකාර කණ්ඩායම් හැදිලා විවිධාකාර මිලිෂියාස් හැදිලා මිනිස්සුන්ගේ ජීවිත ගිනින විදිය පෙන්නද්දී එක්තරා තැනකදී ඒ ඉන්න අලුතෙන් හැදිච්ච පාලනේ ලොක්ෙක් ඇවිල්ලා අර මනුස්සය හම්බලා කියනවා, ආ මට ඔයාගේ මූණ මතකයි, ඔයා Google එකේ හිටපු ලොක්ෙක් නේද, ඒත් දැන් අද ඔයා කිසිම වටිනාකමක් නැති මනුස්සයෙක් බවට පත් වෙලා කියලා. ඒක නිසා මට හිතෙනවා මෙතනින් එහාට මිනිස්සු තමන්ගේ ආසාවට ඉඩ දෙනවා වෙනුවට, තමන්ගේ හැකියාවට ඉඩ දෙනවා වෙනුවට මේ අපෝකලිප්ස් එකක් පැන්ඩෙමික් එකක් ආවොත් එහෙම ගෝලීය වෙසෙනකාරී තත්ත්වයක් ආවොත් එහෙම සර්වයිව් වෙන්න පුළුවන් විදිහ රස්සාවක් තෝරගන්න මිනිස්සු පෙළඹේවි කියලා. ඒකෙන් ආපෝ හානිය සිද්ධ වෙන්නේ මිනිස්සුන්ටම තමයි. එතකොට කලාවෙන් ලස්සන කරන්න හිටපු මිනිස්සු මේ ලෝකෙට අහිමි වෙලා යාවි. තමන්ගේ సౌందర్యාත්මක දේවල් වලින් මේ ලෝකෙ ලස්සන කරන්න හිටපු මිනිස්සු මේ ලෝකෙට අයින් වෙලා යාවි. මේ ලෝකෙන් ඉවත් වෙලා යාවි. ඒ දේ කොහොම වෙයිද කියලා ඇත්තටම තාමත් හිතාගන්න බැහැ. නමුත් මේ එකතු කරන පොඩ්කාස්ට් එක සාක්ෂියක් විදිහට දැන් එකතුලා තියෙන නිසා තව වරුදු ගානකින් අහද්දී ඒක ගැන රිෆර් කරන්න පුළුවන් තැනකට මේ පොඩ්කාස්ට් එක ඇවිල්ලා තියෙවි. මම ඉස්සෙල්ලම කතා කරන්නේ මේ වෙලාවේ ගෙදරට වෙලා ඉන්න ලංකාවම දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඒතකොට රංගන ශිල්පියෙක් ගෙදරට වෙලා ඉන්නවා කියලා කියන්නේ එයාට ෂූටින් යන්න සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ඒ දේ දැනෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඕන කියලා හිතුණා. ඒ නිසා මම කෝල් එකක් ගන්නවා ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන සාරංග දිසාසේකරට. අපි බලමු සාරංගට මේ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ කියලා, මේ ස්ටේ ඇට් හෝම් එක කොහොමද එයා පවත්වගෙන යන්නේ කියලා.
135
මත. හලෝ අයියා.
කොහොමද?
සාරංග දිසාසේකර කොහොමද මේ දවස්වල ස්ටේ ඇට් හෝම් කියන එක එක්ස්පීරියන්ස් කරන්නේ දවස් 30ෙම ගෙදර අඩුවෙන් මින නළුවෙක් විදිහට?
ස්ටේ ඇට් හෝම් එක හොඳටම දැනෙලා තියෙන්නේ. ඒ කියන්නේ වෙනස දැනලා තියෙන්නේ මොකද ටිකක් සාමාන්‍යයෙන් අපි කාර්ය බහුල ජීවිත ගත කරන නිසා මේ සමහර ලාට ඇත්තටම නිමාඩුවක් ඕනේ. දැන් නිමාඩුවක් තිබ්බොත් හොඳයි. හිතල තියෙන වෙලාවල් තියෙනවා ඒ තරමටම අර කාර්ය බහුල වීමත් එක්ක. නමුත් ඒකත් ඇවිල්ලා ඉතින් අර අපිට පුරුද්දක් හැටියට නවසක් වැඩි පුරුද්ද දෙකක් වගේනේ ගෙදර ඉන්න පුළුවන්. ඊට පස්සේ නැවත ඉතින් අපි සුපුරුදු විදිහට වැඩ කරන්න ඕනේ. අපි සමහරවනේ අර වර්කහොලික්ස්ලා වගේ අපි අපේ වැඩවලටම යෙදෙන වෙලාවලුත් තියෙනවා නේද? දැන් තියෙනවා. ඉතින් කොහොම හරි මෙච්චර එක දිගට ලොකු කාලයක් මේ ගෙදර ඉන්න වීම ටිකක් අලුත් සා වෙනස් අත්දැකීමක්. සහ මේ අර බොහොම පස්තුටින්ම ඉන්න පුළුවන් කාලෙකුත් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මේ මොකද මේ තත්ත්වේ රටේ තත්ත්වේ ඒ හැම දෙයක් එක්කම මේ ටිකක් අමුතු අත්දැකීමක් ඇත්තටම.
මේ වෙලාවේ අපි දන්නවා සාමාන්‍යයෙන් අර මාසික පඩිය ලබන කෙනෙක්ට අර ඉරහඳ පායන වගේ පඩිය එනවා. නමුත් අර ඩේලි වේජස්ලට මේ තත්ත්වය නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ජොබ් එකත් එක්ක ඒගොල්ලන්ගේ වෘත්තියත් එක්ක ප්‍රශ්නයක් එනවා. එතකොට ඒගොල්ලෝ කොහොමද මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉස්සරහට ගියොත් එහෙම මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා කතාවක් යනවා. එතකොට අපි ආටිස්ට් කෙනෙක් ගත්තහමත් ආටිස්ට් කෙනෙක්ගේ ජීවිකාව කරන්න නම් අපි නළුවෙක් නිළියක් නරඟ පාන්න ඕන. එතකොට ගායකෙක් ගායිකාවක් නම් සින්දු කියන්න ඕන, කොන්සර්ට්ස් තියන්න ඕන. ඒ වගේ දෙයකට යොමු වෙන්නේ නැතුව මේ විදිහට එක්තැන් වෙලා ඉන්න එකෙන් එතකොට ඒකට මුහුණ දෙන්න වෙන එක ගැන ආටිස්ට් කෙනෙක් විදිහට මේ වෙලාවේ මොකද හිතන්නේ?
මම මේ මගේ මතය ඉන්න පුළුවන් මං හිතන විදිහ ආටිස්ට්ලා කියලා එහෙම විශේෂයක් වෙන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. සමාජ සංගර කියනවා කලාකරුවන්ට රජය කලාකරුවෝ බලා ගන්න ඕනේ අර එහෙම කතාවක් තියෙනවා. නමුත් මම ඇත්තටම ඒකට එකඟ නැහැ. ඒකට හේතුව කලාව කියන්නේ තම වෘත්තියක්. ඒක විතර අපි දැනගන්න ඕනේ අපේ ආදායම මොකද්ද, අපේ අපේ කුසලතාව සහ ඒ දේවල් වර්ධනය කරගෙන අපි වැඩි ආදායමක් ලබන්නේ කොහොමද, අපි වඩාගෙන ඉන්න දේවල් කරන්නේ කොහොමද, ඒකත් වෙන රස්තාවක අපි ප්‍රමෝෂන් බලා ගන්න ඕනේ, අපිට දීමනාවක් දෙන්න ඕනේ, එහෙම කියන්න බෑ. මං හිතන්නේ ලෝකෙ කොහෙවත් එහෙම වෙනවා කියලා. මේ මම වැරදිද දන්නේ නැහැ, මම හිතන්නේ එහෙම වෙනවා ඇති. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ආදායමට සරලන විදිහට අපි ඉතුරු කරගන්න. يعني ඒකද ඒක අපි මේ දවසේ කුලියක වැඩක් කරලා උපයන මනුස්සයත් තමන්ගේ ආදායම අනුව යම් ප්‍රතිශතයක් ඉතුරු කරන් ඕනේ. ඒක ඒක කෙනෙක්ට කියන්න පුළුවන් මේ තියෙන තත්ත්වෙත් එක්ක අමාරුයි තමයි, හැමෝටම අමාරුයි. තම තමන්ගේ ලැබෙන දේත් එක්කනේ තමන්ගේ වියදම් මේ පාලනය කරගන්න. මට මෙච්චර ආදායමක් තිබ්බේ නැති කාලයක් තිබ්බා. ඒ කාලෙට මම එතනට ඇඩ්ජස්ට්
වෙනවා.
දැන් අපිට එහෙම වෙන්නත් ඉතින් යම් කිසි ඉතුරුවක් තියෙන, ඒක ප්‍රායෝගිකව අමාරු වෙන්න පුළුවන්. නමුත් ඉතින් කලාකරුවෝ විදිහටත් මං හිතන්නේ අපිට කිසි සංචිතයක් අපි ඉතුරුවක් තියා ගන්න ඕනේ. මේ අර කූඹියා දැක්කලා තියෙනවා අපිට කොයි වෙලාවෙ ඕන වෙයිද කියන්නේ. මේ වගේ මුළු මං කියන්නේ දැන් හරි උදාහරණයක් විදිහට අපිට නිකන් පැපොල වගේ ඉලක්ක හදුණා
කියන්නේ.
ඒත් අපි දවස් 14ක් විතර අපි ඈත් වෙලා ඉන්න ඕන සමාජෙන්නේ.
මොකක්ද
කුලි ඕ දවසට වැඩ කරන කෙනෙක්ට ඔය පහරම වදිනවා.
ඉතින්
මං කියන්නේ මොන තත්යක් ආවත් Tamanට අමතුරක් වෙයිද කියන්න අපි දන්නේ නැහැ නේ. රටේ මොන විදිහට තත්ත්වවලට මොන දෙන්න වෙයිද නැහැ. තමගේ පවුල කෙනෙක්ට දෙන්න පුළුවන් කාට උනත් අර අවශ්‍ය වෙලාවට ඉතින් ඒ මුදල ඉතුරුව තබා ගන්න එක තමයි වඩා හොඳම දේ. අන්තර්ජාතික වශයෙන් මේක බලපාන.
මේක
මටත් බලපානවා. හැමෝම මෙතනදී පුළුවන් තරම් ඉවසීමෙන් ඒකට මානසිකව මේ ශක්තිමත් වීම තමයි මම හිතන්නේ වඩාම වැදගත්.
මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නකොට අර අපි මර මුල දවස් ටිකේදී කට්ටිය බොහොම සන්තෝෂයෙන් හිටියව අපිට දැන් නිදහසක් තියෙනවා. වෙනදා වැඩවලට හිර වෙලා හිටපුව අපිට දැන් ආපහු වෙලාවවිලා තියෙනවා. එතකොට දැන් ටීවී චැනල්ස් වල අපි පොඩි කාලේ බලපු දේවල් ආපහු පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. මේ දේවල් එක්ක ආපහු දැන් මිනිස්සු කතා කරනවා දැන් ගෙදර මුකුත් කරන්න නැතුව ඉන්න එකත් දැන් එපා වෙලා තියෙන්නේ, පොඩ්ඩක් එළිය පහලියට පොඩ්ඩක් බහින්න ඕන කියලා කතාවක් ආයෙත් එනවා. ඕකත් එක්ක මිනිස්සු ටිකක් අර ඇඳිර නීතිය දාලා තියෙද්දිත් අර බොරුවට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් එහෙම අරගෙන එළියට යන්න හේතු හදාගෙන ඉන්න බහින්නේ තත්ත්වෙකුත් පේනවා. මිනිස්සුන්ට මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක ගෙදරට වෙලා ඉන්න එකයි, ඒ වගේ බෝරින් නොවී ඉන්නයි මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා ආර්ටිස්ට් කෙනෙක් විදිහට ඔයාට හිතන දේ කියන්න සාරංග.
කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒකේ සමතමන්ගේ රුචි අරුචිකම් එක්ක ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් මෙහෙමයි, පොත්පත් කියවන්න කැමති කට්ටියට කියවන්න පටන් ගන්න පුළුවන්. දැන් ඉස්සර වගේ අපිට ෆිසිකලිම පොතක්ම නැති වුණත් අපට ඔන්ලයින් ගොඩක් දේවල් කියවන්න පුළුවන්. සහ ලියන්න කැමති අයට ලියන්න පුළුවන්. සින්දු හදන්න පුළුවන් අයට, කියන උත්සාහ කරන්න ඕන පුළුවන් අයට ඒව කරන්න පුළුවන්. තවන් ඕනම ස්කිල් එකක් නේද, වෙන පිහන දෙයක් හෝ වේවා මොකක් හරි තමන්ට කැමති ස්කිල් එකක් ඉම්ප්‍රූව් කරගන්න හොඳ අවස්ථාවක්. අර නොලැබෙන කාලයක් විදිහින් යොදවන්න පුළුවන්. සහ මේ මං හිතන්නේ දැන් අර මේක අමාරුයි, මේක හැමෝටම අමාරුයි, ඉන්න නෙවෙයි. නමුත් මේකේ අවශ්‍යතාවය තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඒක තේරුම් නොගැනීම තමයි අවාසනාවන්තම කාරණාව. ඉතින් එහෙම කීප දෙනෙක් නිසා මේක කොයිතරම් දුරකට ගියාද කියලා අපිට අත්දැකීමෙන්ම දන්නවා. ඉතින් ඒ ගැන දැනුවත් වීම කියන්නේ වැඩිත් එක්කම මිනිස්සුන්ට මේක මේක දැන් හොඳටම දැනුවත්. උදාන්ත ඕන විදිහට දන්නවා, එළියට යන්න ඕන විදිහට දන්නවා, එළියට යන්න හොඳ නැහැ කියලා දන්නවා, කියොත් වෙන්නේ මොනවද දන්නවා. ඉතින් ඒ සියල්ල දැනගෙන මේ දවස් ප්‍රමාණය, ඒ කියන්නේ අර අපිට නියන් තරහේකට දාලා ජීවිතේද දවස් 14 කෝ මාසෙද මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ මාසය තුළට වෙලා ඉඳලා මුළු මේ සමන්සා පවුලසහ සියලු දෙනා වැඩි කාලයක් ජීවත් වෙනවා. එහෙම නැත්නම් මේ මාසෙ එළියට බහිනවා වගේ එකක්. ඉතින් ඒක තේරුම් ගැනීම තමයි වඩා වැදගත්
වෙන්නේ.
අර ප්‍රශ්නෙට මම කියන්නේ ඉතින් තමයි ඒක කරන්නද ගොඩක් දේවල් තියෙනවා නැතුව නෙවෙයි. ඒක හැබැයි ඉතින් අර තමන් ඔළුව නිකන් ස්විච් කරගන්න දැනගන්නත් ඕනේ කියන්නේ. දැන් ෆිල්ම් බලනවා කියලා ෆිල්ම් බල 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 ඒකත් ඊපස්සේ ඒක බෝරින් වෙනවා. අර එහෙම වෙන්නේ නැතුව අපි ඒක කඩාගත්ත උනේ කියන්නේ අපි ෆිල්ම් එක බලනවා, පොඩක් කියවනවා, තව මොනාර්ධයක් කරනවා. අර එහෙම එහෙම ඒක පොඩ්ඩක් මේ වෙනස් කරගත්තොත් ඔළුව එකම සමේ අර
ඒ තමයි සාරංගගේ අදහස. සාරංග කියලා කියන්නේ බොහොම ජනප්‍රියය වගේම කාර්ය බහුල රංගන ශිල්පියෙක්, නිතර දෙවේලි ගෙදරින් කෙනෙක් නෙවෙයි. නමුත් මේ වෙනකොට යාගේ වෘත්තිය පැත්තකට දාලා ගෙදරින්නේ සිද්ධ වෙලා තියෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක. මොකද අපි මොන දේ කරන්නත් ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉන්න බය. ඉතින් සාරංගගේ පැත්තෙන් කියනකොට සාරංග වගේ රංගන ශිල්පියෙක්ට, එයා වගේ කලා ශිල්පියෙක්ට ගෙදරින්දන් වැඩ කරනවා කියන එක කරන්න අමාරු දෙයක්. මොකද රංගන ශිල්පියෙක් නිතරම මේ රට වටේටත් ලෝක වටේටත් ගිහිල්ලා තමන්ගේ රංගන කර්තව්‍යය නිරත වෙන්න ඕන. නමුත් පිට තැන්වලට ගිහිල්ලා තමන්ගේ රැකියාවේ නිරත වෙනවා වගේම ගෙදරින්දලත් වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක්ට මම ඊළඟට පොඩ්ඩක් කතා කරන්න බැලුවා. මෙයා බොහොම දක්ෂ ගායන ශිල්පියෙක්, ඒ වගේම හොඳ මියුසිෂන් කෙනෙක්, ඒ අමුතු වැඩ කරන්නේ. එයාට ගෙදරින්දන් වැඩ කරන එක අමුතු දෙයක් නෙවෙයි. ඒක නිසා මං මේලා කතා කරන්න හිතුවා අපේ රවි රොයිස්ටට. රවි මොකද හිතන්නේ මේ වර්ක් ෆ්‍රම් හෝම් කියන ගැන සාම ඇති වෙලා තියෙන තත්ත්වය ගැන? මොකද එයාට මේ දේ ආගන්තුක නොවෙන හින්දා. රවි බ්‍රද මොක වෙන්නේ? රවි රොයිස්ට කියලා කියන්නේ වර්ක් ෆ්‍රම් හෝම් කියන එක ඒ තරම්ම ඉෂුව එකක් තියෙන කෙනෙක් නෙවෙයි. එහෙම නේද රවි? නමුත් රවීට, රවි රොයිස්ටර්ට කරන්න මේ දවස්වල කොන්සර්ට්ස් වලට සහභාගී වෙන්න විදිහක් නැහැ. නමුත් අපිට කොන්සර්ට්ස් පවත්වන්න බැරි හින්දා.
ඔව්. අපේ තියෙන තත්ත්වෙත් එක්ක මේ කොන්සර්ට්ස් ඔක්කොම තිබුණේම තේරම කාර්යකා සංචාර තේරම නවතුනා.
ඔයාට දෙපැත්තරම තියෙන මේ අවස්ථාවන් දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ සිංගින් පැත්ත නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයාට පර්ෆෝම් කරන්න බෑ, කොන්සර්ට් එක කරන්න බෑ. නමුත් අර ඒකතෝට මිනිස්සුන්ට දැන් වර්ක් ෆ්‍රම් හෝම් කියන කන්සෙප්ට් එක විත් තියෙනවානේ. ඒ වර්ක් ෆ්‍රම් හෝම් කියන එක ඔයාට අමුතුවෙන් ඇප්ලයි කරන්න දෙයක් නැහැ. මොකද ඔයාගේ ප්‍රඩියුසින් වැඩ කොහොමත් ඔයා ගෙදරින්දලා ඔයා කාමරේ ඉඳලා හරි ලස්සන්ට ප්‍රඩියුස් කරලා තමයි ඉලිට දාන්නේ. එතකොට ඒ දෙපැත්තරම ඇප්ලයි වෙන රවිට ගෙදර ඉන්න එක එපා වෙන්නේ ඇයි?
ගෙදර ඉන්න එපා වෙන්නේ මේ සාමාන්‍යයෙන් දැන් මෙහෙම කොහොම හොඳ උදාහරණ දෙන්න පුළුවන්ද? එහෙම ඉන්න අමාරු. මෙතන හරිම හරි ඊගමන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දැන් මම ගත්තොත් ගෙදර ඉන්න කියන මම සාමාන්‍යයෙන් එළියට යනවා. ඇවිදින්න යනවා, ඒ යනවා සාමාන්‍යයෙන් වැඩ තියෙනවානේ.
ඔව්.
දැන් එක දිගට මෙහෙම ගෙදරට වෙලා මේව සති ගණන් ඉන්න අනිවාර්යෙන් අපි ඉන්න ඕනේ. මොකද දැන් රටේ දින හස්ස එක්ක අනිවාර්යෙන්ම අපි ඉන්න
ඕනේ.
ඒක ඉන්න මේ ඉන්න අමාරු කියන්නේ. ඉන්නකොට තමයි තේරෙන්නේ. ඇත්තටම හරිම
අමාරුයි.
කියන්නේ අමාරු කියන තමයි. දැන් සාමාන්‍යයෙන් අපි දැන් ඔය රටේ තොටේ වෙන දේවල් දැක්කම දැන් අපි සෝෂල් මීඩියා ගියාම දැක්කම සාමාන්‍යයෙන් කියන සින්දුවක් කරන්න ඕනේ සහ සම්බුෂණ කරන්න ඕනේ කියන මූඩ් එකක නෙමෙයි අපි ඉන්නේ. අපි ඔය ගොඩක් අය කරන්නේ අපි කරන්නේ අර ඩිප්‍රෙෂන් එක පොඩ්ඩක් අඩු කරගෙන අපි ලයිව් ඇවිල්ලා දැන් මේ දවස්වල යනවානේ ලයිව්.
ඔව්.
ඇවිල්ලා සින්දු කියනවා දානවා මේ ඔක්කොම වෙන්නේ අර ඇඟේ අතුරේ දින ඩිප්‍රෙස් එක එළියට දාගන්න එක.
මෙතනින් දැන් මම ඉස්සෙල්ල මට හිතුණ දෙයක් තියෙනවා රවි. ලංකාවේ දැන් අපි අර සාමාන්‍යයෙන් හිතපු අර
ගතානුගතික හිතන විද්‍යයක් තියෙනවා. ළමයෙක් මෙඩිකල් ෆැකල්ටි යන්න ඕන, ළමයෙක් ආර්ට්ස් වලට යන්න ඕනේ, ඔහොම වගේ කතාවක් හැදෙනවනේ. එතකොට වැඩිහිටියෝ කියනවානේ රජයේ රස්සාවකට ඵලයන්, එතකොට උඹට මොකක් අනාගතයක් තියෙයි ඔහොම කියලා. මේ වගේ පැන්ඩමික් එකක් වගේ තැනකට ආවට පස්සේ ඔය ප්‍රශ්නේ ආපහු කතා කරන්න ගන්නවා. එතකොට මෙතනින් එහාට මේ පැන්ඩමික් එක හොඳ වෙච්ච දවසක ආයෙත් ඔය හේතුව ආයසරක් මේ අලුත් වෙන්න ගන්නවා. පේනවනේ මේ දවස් ටිකේ අපි හරි අමාරුවෙන් ගැටකාගෙන ගිය හැටි. ඒක නිසා ඔයා මෙහෙම දෙයක් කරනවාද, නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් ආවත් පොඩ්ඩක් ඔළුව කෙලින් තියන් ඉන්න පුළුවන් රස්සාවක් කරනවාද කියන ටොපික් එක ආපහු ඒවි. එහෙම ඒ විදිහ දෙයක් ඇතිවීම ගැන, ඒතකොට එහෙම ටොපික් එක ඇති වුණොතින් ඒකට ආටිස්ට් කෙනෙක් විදිහට ඔයාලා මොන වගේ උත්තරයක්ද දෙන්න තියෙන්නේ?
මෙහෙමයි, දැන් සාමාන්‍යයෙන් channel දැන් මම මාකට් කරන වැඩ ප්‍රමාණයක්
තියෙනවානේ.
මම සාමාන්‍යයෙන් මගේ මාකට් මට තියෙන වැඩ ප්‍රමාණයක් වෙනවා සහ මාකට් මම මේ වැඩ ප්‍රමාණය අනිවාර්යයෙන්ම මගේ රූටින් එකේ මේ වැඩ ප්‍රමාණය අනිවාර්යයෙන්ම තියෙනවා.
ඔව්.
එනික මොකද මේ වැඩ අනිවාර්යයෙන් මට තියෙනවා කියලා මේ මාසය තුළ. අපිට උදාහරණයක් අර අපිට කොන්සෙප්ට් මට ඇට්ලීස්ට් මට කොන්සෙප්ට් එකක් නැති වුණොත් මට ඉවෙන්ට් එකක් නැත්නම් මට තව කැලී තියෙනවා මේ මාසේ ඉන්කම් එක එන්න. මුදල් එන වැඩ ටිකත් ඔක්කොම නැවතිලා
තියෙනවා.
ඒක මෙහෙමයි, සමහර කෙනෙක්ට කියන්න පුළුවන් දැන් බලා මියුසික් කරන උඹලට දැන් කොහොමද ඉන්කම් එකක් එන්නේ, කොහොමද උඹලා මේ මාසෙටක ඉන්නේ කියන එක කියන ප්‍රශ්නේ අහුවොත් යන්න තියෙන්නේ අපි කරපු වැඩ ප්‍රමාණයත් එක්ක අපි ඉතිරි කිරීම කියලා කොටසක් වෙන් කරනවා.
ඔව්.
සාමාන්‍යයෙන් අපේ අපි ඔපන් කතා කරොත් අනිවාර්යෙන් ඔය ලංකාවේ හැම ආටිස් කෙනෙක්ගේම කවුන්ට් එක ඇට්ලීස්ට් ඒගොල්ලන්ට තව ඉදිරියට කාලය ගත කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් ඒගොල්ලෝ ඉතුරු කරලා
තියෙනවා.
සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් කොහොමද රටනේ අපිට මේම. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ තමන් කොයි වගේ තැනකට රටේ ප්ලේස් වෙලා ඉන්නේ කියන තැන අනුව තමයි ඒක ඩිපෙන්ඩ්
වෙන්නේ.
රටේ ගොඩක් ආදිස්ලා ඉන්නවනේ, සමහර ආදිස්ලා ඉන්නවා දවස ඉදකයි එනවා යනවා, සමහර අය ඉන්නවා ගොඩක් ඉන්ඩස්ට්‍රි
වැඩකලදී
දැන් අර එනව යන අයට ටිකක් අමාරු. එතකොට ඒගොල්ලන්ට අර ඔයා කිව්ව විදිහේ බ්ලේම් එකක් ඉන්න
පුළුවන්.
කොහොමද මේක වෙන්නේ, දැන් කොහමද ඔයා මේ මාසේ මේව කරගන්නේ කියන බ්ලේම් එක ඒගොල්ලන්ට එන්න
පුළුවන්.
හරිද? අන්න එතෙන්දී ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ ඉවරුනාම මම රස්සාවකට යනවා, මේ විදිහ මට පර්මනන්ට් එකක් වෙන විදිහට මම ජොබ් එකකට යනවා කියන තැනට ඒගොල්ලෝ යන්න පුළුවන්. හැබැයි මගේ තර්ක තමයි, මගේ මතය තමයි දැන් එහෙම හිතලා ඒ වගේ දෙයකට යන්නේ නැතුව තමන් කරන වැඩේ තව ටිකක් හරියට ඉස්සරහට ප්ලෑන් එකක් දාලා රයිට් මේ වගේ ප්‍රශ්න එකක් ආවොත් අපිට මේ වගේ අනතුරකට මුහුණ පාන්න වෙනවා, මේ වගේ දෙයකට අපිට මුහුණ පාන්න වෙනවා කියන තැන ඔළුවේ තියාගෙන තමන් කරන දේම හරියට කරන් ගියොත් මම හිතනවා ඒගොල්ලන්ට හොඳ ගමනක් යන්න පුළුවන්. සමහර අය මට ඉස්සර මම මේ මියුසික් කරනකොට මට ගෙදරින් ගෑන ප්‍රශ්න තිබ්බා, කොහොමද ඔයගොල්ලෝ කොහොමද ඉස්සරහට ජීවිතේ ලයිෆ් එක කොහොමද අරගන්නේ, කොහොමද මේ දේවල් කරන්නේ, මේ දේවල් මෙහෙම කොහොමද කරන්න කියන ප්‍රශ්න මටත් ආවා. හැබැයි ඉතින් ඒ ප්‍රශ්නවලට මම උත්තර දීලා තියෙනවා. ඉතින් මම කියන්නේ අර ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් වෙන්නම ඕනේ නැහැ මගේ
සංකල්පය.
මගේ සංකල්පය මේක. ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා සල්ලි හම්බ වරෙන් අපේ ඉන්ඩස්ට්‍රිය අපිට තේ ප්‍රමාණයෙන් හම්බ කරන්න පුළුවන්. හැබැයි අපිට ඒගොල්ලෝ දෙන්නේ නේද නිදහස.
මේ වෙලා අපි හැම කෙනෙක්ගේම නිදහස පොඩ්ඩක් අවම කරලා තියෙන්නේ. අපි වෙනදා වගේ අතපය දිගෑල්ල ඉන්නේ නැහැ මේ තියෙන තත්ත්වෙත් එක්ක. අපි ඉතින් හිතමු ඉක්මනින්ම මේ තත්ත්වයේ තුරන් වෙලා ආපහු අපිට අතපය දිගෑල්ල බොම නිදහස ඉන්න කාලයක් ඒවි කියලා නේද රවි?
මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් පොඩි උදාහරණයක් දෙන්නම්. මම මේ සෝෂල් මීඩියාවල දැක්ක දෙයක් එක කූඩුවක හරකුයි මිනිහෙකුයි දාලා ලොක් කරලා
තියෙනවා.
ඊට පස්සේ හාව අහනවා මිනිහගෙන් මෙහෙම ඉන්නක හරි අමාරුයි නේද
කියලා.
එතකොට ඉතින්නේ ලෝකෙම හිතන්න ඕන පැත්තක් එක. තත්ත්වයට වැඩිලා නේ
තියෙන්නේ.
කියන්නේ ස්වභාවය. ඉතින් අපි මේ තත්ත්වයට දාලා තියෙන්නේ. මේ තත්ත්වයට අපි දාලා දෙන්නේ අපිට කැම ළඟට හම්බ වෙනවා. බීම ළඟට හම්බ වෙනවා. අපිට පොඩි වෙලාවක් හම්බ වෙනවා පැය ගානක් එළියට ගිහිල්ලා රවුම් ගන්න. ඇවිල්ලා ඉඳි කූඩුවට එලා ඉන්න.
ඉතින්
ඔක තමයි.
රවි රොයිස්ටර තියෙන්නේ ඒ වගේ අදහසක්. එතකොට වර්ක් ෆ්‍රොම් හෝම් කරන වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක එච්චර ඉෂු එකක් නැති රවීටත් මේ වෙලාවේ වර්ක් ෆ්‍රොම් හෝම් කියන එක දැන් ගෙදට ලයින් එක වදයක් වෙලා තියෙනවා. මොකද වෙනදාට එයා එලියටත් ගිහිල්ලා කොන්සර්ට්ස් වල පර්ෆෝම් කළා, ඊට පස්සේ ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා, ඒත් එක්ක අපෝ ගෙදරවිල්ලා ඒ වර්ක් ෆ්‍රොම් හෝම් එකේ නියලන හින්දා එයාට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මෙයා හැරිච්ච වෙලේ ඉඳලා දැන් සති ගාණක් ගෙදරමයි. එතකොට එක තැනටලා කූඩු වෙලා ඉන්න එක ටිකක් නිකටික නෙවෙයි, ඇත්තටම හොඳටම අමාරුයි කියන එක දැන් හැමෝටම තේරෙන්න අරගෙන තියෙනවා. සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන අපි හැම කෙනෙක්ම මේ වෙලාවේදී. අපේ ඉමුනිටි එක හොඳ තත්ත්වයක තියාගන්න ඕන. අපේ සෞඛ්‍ය මොන හරි වෙලාවක වෙලා අපි ඉමුනිටි එක බැස්සොත් එහෙම සමහර විට මේ වෙනකොටත් අපි වෛරස් එකට එක්ස්පෝස් වෙලා ඉන්නවා නම් ඒ වෛරස් එක එන්න පුළුවන්. නැත්තම් වෙන කෙනෙක්ගෙන් අපිට වෛරස් එක ඇතුළු වෙන්න පුළුවන්. ප්‍රතිශක්තිකරණය හරියට තිබ්බොතින් වෛරස් එක ආවත් සමහර විට ඒක ඔබේ ඇඟට ඔරොත්තු දෙනවා වෙන්නත් පුළුවන්. ඒ විදිහට එක්කෙනෙක් පහුගිය දවසක ලෙඩ වෙලා, ඒක කොරෝනා තත්ත්වයක් නෙවෙයි, නමුත් උණ වැඩි වෙලා ටිකක් හැමිරිස්සාව ඇවිල්ලා කැස්ස ඇවිල්ලා ඔකත් එක්ක එයාට කොරන්ටීන් වෙන්න සිද්ධ වුණා. තාමත් එයා කොරන්ටීන් පීරියඩ් එක ගත කරමින් මම හිතන අන්තිම හරිය වගේ දැන් ඉන්නේ. ඒක නිසා එයාට කතා කරලා බලමු. මොකද එයා අංශ කීපයකින්ම දක්ෂතා දක්වන කෙනෙක්. එයා මීඩියා පර්සනාලිටියක් විදිහට ඉන්නවා. එයා සින්දු කියනවා, විවිධාකාරංශ වලින් වැඩපෙනෙන කෙනෙක්. ඒ තමයි හිරුෂි ජයසේන. මම හිරුෂිට කතා කරලා බලනවා දැන් මේ සම්බන්ධයෙන්. එයා දැන් ක්වොරන්ටයින් වෙලත් ඉන්නේ. එතකොට එයා දැන් නිරන වැඩ ටිකක් නවත්තරන්න තියෙන්නේ. හිරුෂිට මේ වෙලාවේ මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ කියලා අපි බලමු. දැන් හිරුෂි, ඔයාගේ ක්වොරන්ටයින් පීරියඩ් එක ඉවරද?
මේ දවස්වල ක්වොරන්ටයින් පීරියඩ් එකේ තමයි ඉන්නේ. දවස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ මැන්ඩටෝරිලි අපි අර ගොඩක් එළි මීඩියා එකත් එක්ක වැඩ කරන හින්දා, එහෙම හින්දා පොඩි පොඩි හේතු හින්දා අපිට අත්‍යවශ්‍ය වෙලා තිබ්බා එහෙම ඉන්න එක. නමුත් ඒක තවත් ටිකටම ඉන්න බලාපොරොත්තු වෙනවා.
අපි නම්ගම් කියන්නේ නැතුව පොඩ්ඩක් කියමු, ඇයි ඔයාට මේ සෙල්ෆ් ක්වොරන්ටයින් එකට යන්න සිද්ධ වුණේ කියලා හිරු?
ඔව් ඇත්ත, මම මගේ මීඩියා චැනල් එක මම කරපු ප්‍රෝග්‍රෑම් එකට ඇත්තටම මේ ආසාදිෂ්ඨ පුද්ගලෙක් කියන එක ප්‍රොෆෙෂනල් කෙනෙක්ව මම ඉන්ටර්විව් කරලා ඊට පස්සේ මේ ඒ පුද්ගලයා ඊට පස්සේ පොසිටිව් කියලා ඒගොල්ලෝ කන්ෆර්ම් කරා. ඊට පස්සේ දවසේ ඉතින් අපිට කොකරත් කියලා අවවාද කරලා තිබ්බේ. මේකප් ආටිස්ට් ඉඳලා අපි ප්‍රොඩියුසර් ඉඳලා ප්‍රෙසෙන්ට් ඉඳලා හැමෝටම ඒ ප්‍රිකෝෂන් එක ගන්න කියලා අපිට ඇඩ්වයිස් කරා. ඉතින් අපි ඒක මිස්සාම සහ අපේ අයියත් බිග් මැච් ගියා. ඊට පස්සේ තාත්තත් වැඩ කණ ඉස්ත්‍රිතාල ගෙතර අපිට කොහොමත් රිස්ක් එක තිබ්බ හින්දා අපි පස් දෙනාම හිතුවා, අපි හතර දෙනාම හිතුවා සෙල්ෆ් ක්වොරන්ටයින් වෙන්න ඕනේ කියලා.
එතකොට දැන් ඔයා මේ පහුගිය ගත කරපු දවස් ටික ඔයා දැන් මියුසික් පැත්තේ ඉන්නවා, ඔයා ආර්ට්ස් වල ඉන්නවා, එතකොට ඔයා ජර්නලිසම් සයිඩ් එකෙත් ඉන්නවා, ඔයා ප්‍රසන්ට් කරනවා, මේ හැම දෙයක්ම නැතුව මේ හැම දෙයක්ම නවත්තලා ගෙදරට වෙලා ඉන්නකොට ඔයාට ඒ දැනිච්ච ෆීලිං එක කොහොමද?
මම හිතන්නේ නවත්තන්න බැරි වුණා ඇත්තටම. මේ කියන්නේ මාධ්‍ය වේදිනියක් වුණාමත් ගායන ශිල්පිනියක් හෝ කලාකරුවෙක් වුණාම ඇත්තටම අපිට ක්‍රියේටිව් පවර් එක තියෙනවා කොහෙ ගියත්. ඇත්තටම මම මේ අපේ ස්පෝර්ට්ස්මන් කෙනෙක් ගත්තොත් හරි, රංගන ශිල්පියෙක් ගත්තොත් හරි, මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් ගත්තොත් හරි, ඇත්තටම මේ ලොකු බාධාවක් තියෙනවා. ඉතින් අපිට ඊට යන්න බෑ, අපිට අවශ්‍ය විදිහට දේවල් කරගන්න බැරි හින්දා. නමුත් ඉතින් ගෙදර අම්මිත් එක්ක සුසියේ අඩවලට පොඩ්ඩක් සම්බන්ධ වුණා, අලුත් දේවල් ඉගෙන ගත්තා, ස්කිල්ස් වගේක් ඉගෙන ගත්තා, තාත්තත් එක්ක තාඩයක් ඉන්ටරැක්ට් කරා. ඉතින් ඒගොල්ලෝ හොඳ මිනිස්සු බලන් ගියාම මේ නෑ ඇත්තටම කලා කටයුතු නම් එක දිගට කරගෙන ගියා. සාම්බරේට වෙලා ඉතින් මේ පියන කවර්ස් කරා, ලයිව් ගියා. එතකොට මම දැන් මේ මාධ්‍ය මම මීඩියා ඉන්ස්ටිටියුෂන්ස් දෙකක් එක වැඩ කරනවා, ප්‍රෙස් ඇන්ඩ් ටෙලිවිෂන්. ඉතින් breaking news they are managed karana ewa okkoma gedrina laptop ekey karanawa. Ithin e okkoma tekkam samanya widiyata me tin dawas yanawa ehttama.
වර්ක් ෆ්‍රම් හෝම් කියන එක ඉෆෙක්ටව මෙතඩ් එකක්ද නැත්තං ඒක අපිට ඒ තරම්ම සක්සස් නැති මේ මෙතඩ් එකක්ද ඔයාට හිතන විදිහට?
මම හිතන්නේ මේ සිටුේෂන් එක මේ වගේ ග්ලෝබල් පැන්ඩමික් එකක් වෙලාවට ශනා කොහොමත් ප්‍රොඩක්ටිව් කෙනෙක් යම් ප්‍රතිශතයකින් යනවා පරිහැට. හැබැයි ඒක තුළ අපි ගන්න සොලූෂන් එක හරියට ගන්න නම් හොඳයි. අතරම වර්ක් ෆ්‍රම් හෝම් කන්සෙප්ට් එක මම හිතන්නේ මේ වගේ තත්ත්වයකදී ඉතාමත් වැදගත්. ඒකෙන් අතරම ගොඩක් දේවල් මේ මිනිස්සු කරනවා මම දකිනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි.
කොරෝනා වලට පස්සේ මේ පැන්ඩමික් එක අපි ඉවරුණාට පස්සේ මේ තියෙන තත්ත්වේ පහ වුණාට පස්සේ මෙතනින් එහාට අර පෝස්ට් අපෝකලිප්ටික් පීරියඩ් එකක් එනවා වගේ පෝස්ට් කොරෝනා පීරියඩ් එකකුත් එනවනේ. ඒ පීරියඩ් එකේදී මොන වගේ දේවල් වෙනස් වෙලා තියෙයිද? මේ තිබිච්ච දේවල් එක්ක මොන වගේ දේවල් වෙනස් වෙයිද කියලාද ඔයාලට හිතෙන්නේ?
මං හිතන්නේ ප්‍රථමයෙන්ම අපි ක්වෙස්චන් කරනවානේ අපේ සුපීරියොරිටි එක. ඒ කියන්නේ අපි මිනිස්සු විදිහට අපි හිතන්නේ අපි ලෝකේ ඉන්න බලවත්ම ස්පීෂීස් එකක් කියලා නේ සත්වෙක් කියලා නේ. ඉතින් මම හිතන්නේ ඒක ගැන තියෙන ආකල්ප ටිකක් වෙනස් වෙයි කියලා මට හිතෙනවා. මොකද අපි මොන දේ තිබ්බත් මොන පවයක තිබ්බත් මොන මුදල් මේ හැමදේම තිබ්බත් අපිට නොපෙනෙන ජීවියෙක් නිසා ලෝකෙම නැවතුණා කියන තැන මේ අපි ඉන්නේ. එතකොට අපි හිතන්නේ අපේ පවර් එක දකින්න විදිය වෙනස් වෙයි. මානසිකත්වය තව ටිකක් අපි ඒකේ තියෙන වටිනාකම ගැන අපි තව ටිකක් දකින්න පුරුදු වෙයි කියලා තමයි මම හිතන්නේ. මම හිතනවා එහෙම වෙයි කියලා. මොකද අපිට මුදල් තිබ්බත් මේ මනුෂ්‍යත්වය නැතුව ඒක හරියට ලෙවරේජ් කරන්න බෑ. ඉතින් අපිට තියෙන රිසෝර්සස් වලින් අපි ගොඩක් දියුණු වෙමින් පවතින රටක් විදියට තවත් අනෙක් දියුණු වෙච්ච රටවල් වලටත් එක්සැම්පල් එකක් තියාගෙන අපි මේ මනුෂ්‍යත්වයෙන් වැඩ කරන එක මං හිතන්නේ ඒ අපේ ධර්ම ආකල්ප වෙනස් වෙන ලොකු ස්ටෙපින් ස්ටෝන් එකක් වෙයි කියලා මං හිතනවා. සහ හැමෝගෙම ක්‍රියේටිවිටි කියලා මං හිතන්නේ මේ වෙලාවේ මම ඒක තමයි මම ඇත්තම එකටකින් මේ අපේ හැමදාම වෙන රීසන් එකට මම ඇත්තම ගොඩක් අය ඒ කියන්නේ මේ 9 to 5 ජොබ් එකකට කොටු වෙච්ච ගොඩක් අය මම දැන් දකිනවා ඒගොල්ලෝ කැමති දේවල් වියලා කියලා දානවා. ඒගොල්ලෝ කැමති විදිය පෝස්ට් සොංග් එක එක විදිය ක්‍රියේෂන් කරනවා. ඉතින් මම ඇත්තම හරි ආසයි ඒක දකින්න. මොකද අපි මිනිස්සු විදියට අපේ ක්‍රියේටිව් ඒ කියන්නේ අපේ බ්‍රේන් එකේ ක්‍රියේටිව් ඇස්පෙක්ට් එකක් තියෙනවා. හැබැයි අපි මේ කෝපරේට් වර්ල්ඩ් එකේ ඉන්නකොට අපි ඒක හරියට මේ සීමා කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවක අපි ආදරය කරන අය වෙන්න පුළුවන්, අපේ පවුලේ අයත් එක්ක හිතවත් අයත් එක්ක අපි යම්කිසි ක්‍රියේටිව් දෙයක් කරන එක ඇත්තම ලොකු දෙයක්. ඉතින් ඒ වගේ ස්කිල්ස් එළියට එනවා මම දකිනවා. ඉතින් ඒක නිසා ටිකක් මේ සිටුේෂන් එක ආගෙන වුණත් ඒක තවදුරටත් ඉම්ප්‍රූව් කරගෙන යයි කියලා හිතනවා.
ඒ තමයි හිරුෂි අදහස. එතකොට හිරුෂිටත් මෙඩිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන හින්දා එතකොට එයාගේ තාත්තත් වෛද්‍යවරයෙක් නිසා එයා දකින විදිහ අනුව තමයි මේ දේවල් ගැන කිව්වේ. සහ එයාට ජනමාධ්‍යවේදීනයක් විදිහට ඒ වගේ මාටිස් කෙනෙක් විදිහට මේ ඇතුළත දින තත්ත්වය ගැන එයා දරන අදහස. මේ වෙද්දී මේ ඊයේ පෙරේදා ඇති වුණා මේ දේශපාලන පොඩි ටච් එකක් ඇවිල්ලා මේ ප්‍රශ්නයක්. ඒක ඇත්තටම හරි මෝඩ කතාවක්. නමුත් මේ වෙලාවේ අපි ප්‍රධාන වශයෙන්ම තන දෙන්න ඕන අපේ ආගමනුකූල දේවල් වලට වඩා අපි ඒ හැමදේම කරන්න අපි ජීවත් වෙලා ඉන්න පහයි. ඉතින් ඒ ජීවත් වීම උදෙසා තමයි මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම සටන් කරන්නේ. මම අර මුලින්ම කිව්වා වගේ දැන් මක්කමත් වහලා තියෙන්නේ. සිරිපාද කරුණා කරන සමයත් සමය වෙලත් කවුරුත් සිරිපාද වන්දනාව යන්නේ නැහැ. අනිත් සියලු ආගමික සිද්ධාස්ථාන වල කිසිම පූජාවක් පැවැත්වෙන්නේ නැහැ. එහෙම පූජාවන් පැවැත්වුණා විවිධාකාරයෙන් ලංකාවෙත් එහෙම තැන් තැන්වල පැවැත්විලා ඒක නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉන්දියාවෙත් දැන් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ මොහොතේදී අපි ආගමික සුවය පතාගෙන ගියාට පිරිස් රැස්වීම කියන එක තමයි ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ. තම තමන් ආගම සිහි කරගන්න කිසිම වැරද්දක් නැහැ. තමන්ට gedara ratana sutre හොඳට ප්ලේ වෙන දාලා තියෙනවා නම් එහෙම නැත්නම් තමන් gedara තමන් අධහන ආගමකින් තමන්ගේ ආගමික සුවය මානසික සුවය පතා ගන්නවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අර පිරිස් එක් රැස් වෙලා කරන මේ වැඩ වලින් සිද්ධ වෙන්නේ අපි තව තවත් මේ මායාවේ කඩට යන එක. ඒ දේ මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. මම දන්නේ ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. අපි මේ වගේ මොහොතකත් අපි අන්තිම අකුරටම අපි මේ දේවල් අනුගමනය කළ යුතුද? දැන් හොඳම උදාහරණය තමයි මේ යන විදිහ අනුව පේන්න තියෙන්නේ මෙදා පාර අපිට වෙනදා වගේ අවුරුදු සමරන්න ලැබෙන්නේ නැහැ. මේ තියෙන තත්ත්වෙත් එක්ක ඉස්සරහට යද්දී අප්‍රේල් අපි අවුරුදු දවස් ලඟ වෙනකොට තමයි මේ වෛරසය පැතිරීම ඇතුලේ තියෙන බොහොම උච්චතම අවස්ථාවට ළඟා වෙන්න තියෙන්නේ. ඒ දවස් වෙද්දී අපිට ඇත්තටම වෙනදා වගේ අවුරුදු සමරන්න වෙන්නේ නැහැ. එහෙමයි කියලා අපි වෙනදා වගේම එළියට බැහැලා අපි සෙල්ලම් කරන්න ගිහිල්ලා අලුත් අවුරුද්දටම අපි කරන අවුරුදු ක්‍රීඩාවල නියලිලා ඒ වගේ දේවල් වල යන්න ගියෝතින් අපි අවුරුද්ද සතුටින් සමරනා වෙනුවට ආයේ ජීවිත කාලයකටම අවුරුද්ද සමරන්න බැරි විදිහේ විනාශයක් ළඟා කරගන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවේ අපි අපේ තියෙන අපි සුපුරුදු අපේ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර වලට ඉඩදීම පසෙකලා මේ මොහොතේ මුළු ලෝකයක්ම එකතු වෙලා ඉන්නේ මේ වෛරස් එක තුරන් කරන්න පුළුවන් විදිහක් හොයාගන්න. තාමත් ඒ විදිය හොයාගන්න බැරි නිසා ඒ විදිය හොයාගන්නකම් අදාළ අංශවලට අදාළ බලධාරීන්ට ඒ දේ හොයාගන්න ඉඩ දීලා ඒ කිසිම දෙයකට අපිට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න බැරි අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒ අයට ඒ දේ හොයාගෙන ඒ බෙහෙත හොයාගෙන මේ වෛරස් එක තුරන් කරනකම් අපි පැත්තකට වෙලා ඒ අයට වැඩේ කරන්න දීලා ඒගොල්ලන්ට අපි ගැන වද වෙන්න තියෙන අවස්ථාව පුළුවන් තරම් අඩු කරලා දාන එක නැත්තරම නැති කරලා දාන එක. එතකොට ඒ අයට තමන්ගේ පූර්ණ කාලීන අවධානය යොමු කරන්න පුළුවන් මේ වෛරස් එක මැඩ පැවැත්වීම සම්බන්ධයෙන්. කවුරුත් හිතුවේ නැහැනේ අපි ගෙදරට වෙලා ඉන්න එකෙන් අපිට මේ ලෝකෙට සේවයක් කරන්න පුළුවන් කියලා කිසිම වැඩක් නොකර. නමුත් මේ වෙලාවේ එහෙම තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අපි මුකුත් නොකර ඉන්න එකෙන් අපිට මේ ලෝකයට ලොකු සේවයක් කරන්න පුළුවන්. ඒක නිසා මේ දෙයක් කරන එකෙත් මම බලාපොරොත්තු මේකයි මේ විදිහට විස්තර කරලා මිනිස්සුන්ට ගෙදරට ලයින් එක ප්‍රශ්නයක් කියලා හැම කෙනෙක්ම මේ වෙලාවේ තමන්ගේ Facebook post වල තමන්ගේ news feed වල පළ කරනවා නම් ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් වුණා කියලා කියන්නේ ඒක එළියට බහින්න තියෙන excuse එකක් නෙවෙයි. ඔයාට ඔක ප්‍රශ්නයක් තියෙනවා වගේම ඒ post එක දාන කෙනාට ප්‍රශ්නයක් තියෙනවා වගේම ඒ එළියට එන බැරි ප්‍රශ්නය රිහානටත් තියෙනවා. ඒ ප්‍රශ්නේ ජස්ටින් බීබරටත් තියෙනවා. ඒ ප්‍රශ්නේ එලිසබත් මහරජිනටත් තියෙනවා. ඒ ප්‍රශ්නේ ශාරුක් ඛාන්ටත් තියෙනවා. ඒ ප්‍රශ්නේ මටත් තියෙනවා. මේ ලෝකේ තියෙන ඉන්න හැම ප්‍රධාන මිනිස්සෙක්ම මේ දි සෙකන්ඩ් වල ඉන්නේ. ඒ හැමෝම ඉස්සරහා මම කියන්නේ කිසිම ඒ කියන්නේ පයේ වැලිකටයක් තරම්වත් සාධකයක් නෙවෙයි ලෝකේ ඉන්න අතිශය ප්‍රධාන චරිතත් එක්ක බලද්දී. මේ පොඩ්කාස්ට් එක කරන ඔයත් එහෙමයි මමත් එහෙමයි අපි හැම කෙනෙම මේ වෙලාවම අමාරුවේ ඉන්නේ. ඒ අමාරුවෙන් ඉන්න එක අපි මේ ඉවසීමෙන් යුක්තව ගත කරන්න ඕන මේ කාලය තව අවුරුදු ගාණක් ඉස්සරහට ඉන්න අවශ්‍ය නිසා තමයි අපි මේ විදිහේ මේ හැමදේම අඩු කරගෙන මේ පොඩ්ඩක් අපි සද්ද වහලා දැන් මේ පියාගෙන හැමදේම වාඩි වෙලා මේ ඉන්නේ. මේ කාලේ පොඩ්ඩක් අමාරු තමයි නමුත් ඒක පැන ගන්න ඕන. සමහර විට අපිට ඉස්සරහට යද්දී අපේ තියෙන අවශ්‍යතාව ටික අඩු වෙලා අපිට තියෙන වේලක් අඩු කරගන්න සිද්ධ වෙවි. සමහරක දරා ගන්න බැරි තත්ත්වකට ඇවිල්ලා මොන මගුලද කියලා දමල ගහලා එළියට බහින්නත් හිතේවි. නමුත් අර එහෙම එළියට බහින්න හිතෙන උච්චතම අවස්ථාවේ තමයි අපි අනිවාර්යයෙන්ම ඉවසන්න ඕන තැන. මේ වෙලාවේ අපි ඉන්න ඕන අපේ පෞද්ගලික සුඛ විහරණය ගැන හිතන්නේ නැතුව සමස්තයක් විදිහට අපි කොහොමද මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කියලා. ඒක ඇතුළටත් මේ පොලිටිකල් තමන්ගේ තියෙන ඇජෙන්ඩාස් දාගෙන සමහර රටේ දන්න කියන පිරිස්ම දඟලන දඟලදි දැක්කහම ඇත්තටම හරි දුකයි. සහ මේ වගේ වෙලාවක හැම කෙනෙම පාටපක්ෂව මතක කරලා පෙළ ගැහෙලින්න වෙලාවක මුළු රටක් ලෝකයක්ම මේ විදිහට එකතුලා ඉන්න වෙලාවකයි මේ වගේ ටොපික් එකක් ඇදලා ගන්න කියන එක ඇත්තටම ගැටලුවක්. මේ රෙකෝඩ් කරන තත්ත්වයේදී මං හිතන්නේ මේ වෙනකොට යුද්ධ හමුදාපතිවරයා එක්ක සාකච්ඡා පවත්වලා තියෙනවා අදාළ ආගමික අංශයේ පිරිස් තමන්ගේ තියෙන මේ මලසිරුරු මේ කොරෝනා සම්බන්ධයෙන් ආසාදිතෙක් මරණයට පත් වුණෝ තින් ඒ අයව මේ විදිහට බෝම දාන කරන අවස්ථාව ලබා දෙන්න කියලා. නමුත් අපි ඇත්තටම මේ වෙලාවේ හිතන්න ඕන තමන්ගේ ආගමට මුල් තැන දෙන එකද නැත්නම් ආගම අදහන්න හරි තව ටිකක් හුස්මල්ලගෙන ජීවත් වෙන්න තමන්ගේ ජීවිත කාලේ උපරිමයෙන්ම ගත කරන එකද කියන එක සම්බන්ධයෙන් මිනිස්සු තේරුම් ගන්න නැති එක ගැන ඇත්තටම දුකයි. ඉතින් ඉදිරියේදී මේ තත්ත්වය තවත් දුර්දිග නොයා ඉන්න නම් අපි හැම කෙනෙක්ම කරන්න ඕන ගෙදරට වෙලා ඉන්නක පුළුවන් තරම් පිටස්තර මිනිස්සුත් එක්ක සමීප ගනුදෙනුවක් තියාගන්න එක අයින් කරලා දාන ඕන සහ බහුතරයක් මිනිස්සු ගැවසේ තැන්වලට නොයා ඉන්න ඕන. ඇඳිරි නීතියක් පනවලා තියෙන එකයි. ඒ හැම දෙයක්ම අපි කාලබිලෙන්නම් ඉන්න තෝන එක ඇත්ත. නමුත් අපි එක කොමර ඉවසගෙන ඉන්න ඕන මේ දවස් ටිකට පොඩ්ඩක්. අපිට වේලක් සමහරට අඩු කරන්න සිද්ධ වේවි. එතකොට මේ තියෙන විදිහටම අපිට වෙනදා සුපුරුදු ජීවිතය ගත කරන්න බැරි වේවි. අපි විතරන්නේ මුළු ලෝකෙම මේ වෙනකොට තමන්ගේ වෙනදා සුපුරුදු ජීවිතය අතහැරලා දාලා ඉන්නේ. නමුත් එහෙමයි කියලා අපිට ડિප්‍රෙස් වෙන්නේ නැති වෙන්න මේ වෙලාවේ මීඩියා හැම කෙනෙක්ම කටයුතු කරනවා. රජයේ පැත්තෙන් කරන්න ඕන හැම දෙයක්ම පුළුවන් උපරිමයෙන්ම කරනවා. අවශ්‍ය හැම කෙනෙක්ටම ඉතාම ඉහළම සෞඛ්‍ය සම්පන්න සේවාවක් ලබා දෙන සෞඛ්‍යංශය නිතරම අවදියෙන් ඉන්නවා. ඒ අය දීපාරදුවට තියලා මේ වෛරස් ආසාදිතයන් ළඟටම ගිහිල්ලා ඒ අයට ප්‍රතිකාර කරනවා. එතකොට ඒ විදිහට ප්‍රතිකාර කරද්දී මිනිස්සු හොරෙන් ඇවිල්ලා තමන්ට කොරෝනා නෙවෙයි වෙන ලෙඩක් තියෙන්නේ කියලා ඒ කට්ටිය ඇඩ්මිට් වෙලා ඊට පස්සේ වෛද්‍යවරුන් වයි හෙදියන් වයි අමාරුවේ දාලා තියෙනවා. එහෙම වුණාම වාට්ටු හැම්පිටීම සීල් කරන්න වෙලා තියෙනවා. ඒ වගේ හරි අප්සෙට් සිද්ධිත් සිද්ධ වෙනවා. අපේ මොහොදට කරන්න ගිය නිරෝධායන කටයුතු වලදී මිනිස්සු හිතුවා මේ ගොල්ලන් නිකන් අපි අර අර මේ කුඩු ගහලා මද්ද්‍රව්‍ය අරගෙන ඉවරලා ගත්ත මිනිස්සුන් නිකන් අර ප්‍රති පුනරුත්ථාපනය කරන්න එක්කන් යනවා වගේ තමයි මේ නිරෝධායනයේ කියන තැනට එක්කගෙන ගියාම මේ කොරන්ටයින් කියලා සිද්ධ වෙන්නේ කියලා. නමුත් එහෙම බැන බැන ගිය මිනිස්සු අපහු දැන් එනකොට කියනවා මේ අපිට ගොඩක් හොඳයි ගෙදර හිටියට දිය සැලකුවා අරකයි මේකයි ඔක්කොම. නමුත් ඒගොල්ලන් ඉස්සෙල්ලා එක්කන් යනකොට ලොකු ප්‍රශ්නයක් ඇති වුණානේ. ඒගොල්ලොත් එක්ක අපිට යන්න බෑ කියලා ගොඩක් සද්දෙ දාලා අර කොටනාකර වෙලා ලොකු කලබගෑනියක් ඇති කරානේ. ඉතින් ඒ වගේ සිද්ධි මේ මේ දේවල් එක්ක අපිට ආපහු අපේ ගැනම පොඩ්ඩක් හිතලා බලන්න වෙන කාලයක් උදා කරා කියලා මම හිතනවා. අපි බිග පික්චර් එක දිහා බලන්නේ නැහැ. අපි හැමතිස්සෙම හිතන්නේ අපේ මේ අපේ වපසරිය ඇතුළේ අපේ කුලකයා ඇතුළේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් අපි ගොඩක් හිතලා බලනවා. මේකේ ලොකු තැනට ගියාම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හිතන්නේ නැහැ. අපි අපේ බඩගින නිවා ගන්න එක ගැන හිතනවා. නමුත් එහෙම යන එකෙන් සමහර විට අපි රෝග වාහකයෙක් වෙන්න පුළුවන්. අපිට ඒ වෛරස් එක ඇවිල්ලා අපේ ඇඟේ වෛරස් එක වැඩ කරන්නේ නැතුව අපි තව කෙනෙක්ට ඒ වෛරස් එක දෙනවා වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ ප්‍රශ්න ගොඩකට යනවා මේ වගේ තැනකදී. අපි ආත්මార్థකාමී වෙන්නේ ඇයි? අපේ දේ වෙනුවෙන්ම අපි මහන්සි වෙන්නේ ඇයි? අපිට තව කෙනෙක් ගැන පොඩ්ඩක් හිතලා කාඩියක් පිටිපස්සට ගන්න බැරිද? මීටරයක් පාරතරෙන් හිට ගන්න කියලා කිව්වහම ඒ පාරතරේ මැද්දට ඇවිල්ලා තව කෙනෙක් හිටගන්නේ ඇයි? මේ දේ කියන්නේ එතකොට අපිට අපේම හදාගන්න දේවල් ඔච්චර තියෙනවද? මේ වගේ විවිධාකාර පැතිවලින් හැමතිම්ම ලොකු පාඩම් ටිකක් කියලා දීපු කාලයක් මේ කොරෝනා වෛරස් තත්ත්වයත් එක්ක අපිට ඇවිල්ලා තියෙනවා. කන්ටේජන් කියන ෆිල්ම් එක බලන්න. මේ දවස්වල හැම කෙනෙක්ම ගෙදරට වෙලා ඉන්නේ එකේ ෆිල්ම් බලන්නත් අවස්ථාවක් තියෙනවා, වෙලාවක් තියෙන එක. කන්ටේජන් කියන ෆිල්ම් එක අනිවාර්යෙන් බලන්න. මම හිතනවා එහෙම බලන්න පහසුකම් නැති මිනිස්සුන්ටත් එක්ක හරියන්න මීඩියා වලින් පුළුවන් නම් මේ ෆිල්ම් එක පොඩ්ඩක් දවසක් කර දවසක් හරි පෙන්නුවා නම් හොඳයි කියලා. මොකද එතකොට තේරෙනවා මේ මේ ඇති වෙලා තියෙන වෛරස් තත්ත්වයේ බරපතලකම. මොකද මේ මොහොතේ ඇති වෙලා තියෙන තත්ත්වයට අතිශය සමාන ප්ලොට් එකක් තමයි මේ කන්ටේජන් කියන ෆිල්ම් එකේ තියෙන්නේ. 2011 දී හදන මේ ෆිල්ම් එකට මේ වෙනකොට ආයෙත් ඉල්ලුමක් ඇවිල්ලා තියෙන්නේ මේ පැන්ඩමික් තත්ත්වය ඉතාම හොඳින්. අපි දැන් මේ ගත කරන තත්ත්වය ඉතාම හොඳින් එක සිනමාත්මකව නිරූපණය කරලා තියෙන හින්දා. ඒ නිසා පුළුවන්කමක් තියෙනවා නම් කන්ටේජන් කියන ෆිල්ම් එක බලන්න. ලංකාවේ හැම චැනල් එකකින්ම අපි පොඩි කාලේ ආදරය කරපු ගොඩක් නිර්මාණ ආයෙත් පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. දේවල් පෙන්නගෙන යනවා. ඒ කියන්නේ අපිට කරන්න තියෙන එකම දේ ගෙදරට වෙලා ටීවී කිස්සරටලා ඒ පේනන ෆිල්ම් එකක්, කාටුන් එකක්, ටීවී සීරීස් එකක් බලන එක. එමත් නැත්නම් අපි ගාව තියෙන මොකක් හරි Netflix හරි මොකක් හරි ස්ට්‍රීමින් සර්විස් එකක් තියෙනවා නම් ඒ දේවල් වලින් අපි ආස කරන දේවල් බලන එක. අපිට කියවන්න පොත් තියෙනවා ඕන තරම් පොතක් පතක් කියවන එක. අපි එක එකනාගේ රුචිකත්වයන් වෙනස්නේ. එම පොතක් පතක් කියව ගන්න එක පොඩ්ඩක් ගෙදර ඇතුළටම වෙලා කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් පොඩ්ඩක් යොමු වෙන එක. දැන් මං ඉස්සෙල්ලා කතා කරානේ ආටිස්ට්ලා 3 දෙනෙක්ට. සාරංගට කතා කළා. එතකොට රවි රොයිස්ට කතා කළා, හිරුෂ්ට කතා කරා. මේ ඔක්කොම කාර්යබහුල කට්ටිය. නිතර දෙවේලේ එහෙම යන කට්ටිය. ගෙදර අඩුවෙන් ඉන්න කට්ටිය. ඒගොල්ලොත් ගෙදරට වෙලා ඉන්නවා මේ තියෙන තත්ත්වය නිසා. මම 3 දෙනෙක්ට කතා කළාට අන්තේ විදිහට වෙනදාට සුපුරුදු විදිහට කාර්යබහුල වෙන හැම කෙනෙක්ම අත්‍යවශ්‍ය සේවා කට්ටිය ඇරුණාම හැම කෙනෙක්ම ගෙදරට වෙලා මේ නීති උල්ලංඝනය කරන්න නැතුව බොහොම ඉවසීමෙන් යුක්තව මේ කාලය ගත කරමින් ඉන්නවා. අමාරුයි තමයි. මටත් අමාරුයි. මමත් දැන් මේ විදිහට පොඩ්කාස්ට් එකක් කරන්නේ මට වෙනදා වගේ සුපුරුදු විදිහට YouTube වීඩියෝ එකක් කරන්න බැරි නිසා. ඒ తත්වය නැති නිසා. මට විතරක් නෙවෙයි ලෝකේ අපි ගත්තොත් එහෙම ජිමි ෆැලන් වගේ හෝස්ට් කෙනෙක් ගත්තොත්, එතකොට ට්‍රෙවර් නෝ වගේ ඉන්න ලෝකේ අංකකේ හෝස්ට් කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ෂෝස් කරන්න විදිහක් නැහැ. ඒගොල්ලොත් කරන්නේ තමන්ගේ ෆෝන් කැමරා එක ඔන් කරගෙන ගෙදරට වෙලා වීඩියෝස් කරන එක, තමන්ගේ GoPro එක දාගෙන ගෙදරට වෙලා වීඩියෝස් කරන එක. එතකොට මේ work from home stay at home කියන එකත් එක්ක හැම කෙනෙම ගෙදර ඉඳගෙන තමන්ගේ උපුරුදු වැඩ කටයුතු කරගෙන යන එක තත්ත්වයේ තියෙන්නේ. world wide ආටිස්ට්ලා, ලෝකේ ප්‍රධාන පෙළේ ආටිස්ට්ලා ගෙදර ඉඳලා මිනිස්සුන්ව සහනයටපත් කරන්න ඒගොල්ලෝ live ඇවිල්ලා Facebook live ඇවිල්ලා Instagram live ඇවිල්ලා සින්දු කියනවා. ලංකාවෙත් ඒ තත්ත්වය අපේ ඉන්න ගොඩක් ආටිස්ට්ලා මේ වෙනකොට කරමින් ඉන්නවා. ඉතින් ඒ තත්ත්වෙත් එක්ක ඒ හැම කෙනෙම ලෝකේ ඉන්න අංකකේ මිනිස්සු පවා මේ වෙනකොට එළියට බහින්න නැතුව ගෙදරට වෙලා ඉන්නවා නම්, ලංකාවෙත් ඉන්න ආටිස්ට්ලා ටික ගෙදරට වෙලා ඉන්නවා නම් එළියට බහින්නේ නැතුව ප්‍රධාන පෙළේ හැම කෙනෙක්ම ඉන්නවා නම් මේ විදිහට නීති උල්ලංඝනය කරන්නේ නැතුව අපිටත් එහෙම ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක නිසා මේක අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ අහන වෙලාවේදී කොරෝනා වෛරස් තත්ත්වයේ තියෙන වෙලාවක නම් මේ පොඩ්කාස්ට් එක අහන්නේ, නැවත නැවතත් කියන්නේ අනේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. එතකොට අපිට මේක පාලනය කරගන්න පුළුවන්. තව තවත් ඉස්සරහට මේක යන්න දෙන්නේ නැතුව. අනිත් කාරණේ තමයි
මට බොහොම ලස්සන වීඩියෝ එකක් හම්බ වෙනවා. ඒක ඇත්තටම සාරංගය තමයි මාව ටැග් කරේ. සිංහල කොමඩි ක්ලබ් කියලා තියෙනවා YouTube channel එකක්. හසා කියලා හොඳ චරිතයක් ඉන්නවා. එයා තමයි ඒකේ පොඩි ස්ටෑන්ඩ් අප් කොමඩි වගේ සිද්ධියක් කරන්නේ. එයා මේ වෛරස් තත්ත්වය ගැන බොහොම ලස්සන අදහසක් කියනවා මේ වීඩියෝ එකේ. ඒක ඇත්තටම එක පැත්තෙන් ගත්තොත් ඒ කියන කතාව හරි. ඒක කියන්නේ අපි දැන් මේ හිතාගෙන ඉන්නවා මේ වෛරස් තත්ත්වය නිසා මිනිස්සු ඔක්කොම ඈත් වෙලා ඉන්න එකේ. ආපහු මේ වෛරස් තත්ත්වය හොඳ කරගත්තට පස්සේ අපි හැම කෙනෙක්ටම ආපහු බදා ගන්න අවස්ථාව ලැබෙනවා. අපි හැම කෙනෙක්ටම සමීප වෙන්න අවස්ථාව ලැබෙනවා. අපිට ආයෙත් ආදරය කරන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඒ හැමදේම තියෙන සතියයි කියලා. ඒ සතියකට පස්සේ ආපහු සැරයක් අපි වෙනදා සුපුරුදු විදිහටම මේ ලෝකය දූෂණය කරાવી. එක්කෙනෙකුට කොටාගෙන මරාගෙන අපේ තැන රැකගන්න මහන්සි වෙවි. මෙතනින් එහාට ආයෙත් සැරයක් ලෝකේ පාලකයන් අතර වෙනදා තියෙන යුද්ධෙම ආපහු ඇති වෙවි කියලා. ඒ වීඩියෝ එකේ ලස්සන්ට විස්තර කරනවා. ඒක ලොකු ජෝක් එකක් වගේ තේරෙනවා. නමුත් ඒ ජෝක් එක ඇතුලේ එයා ඒ ගේන කතාව එක පැත්තකින් හරි. අපි හැම කෙනෙක්ටම සතියක් දෙකක් යනකොට අපේ අලුත් දෙයකට අදහස යොමු කරන්න ඕනේ, අපේ හිත යොමු කරන්න ඕනේ. ඒකත් එක්ක එදා දවසේ ගත කරන්න තියෙන ටොපික් එකක් විදිහට මේ කොරෝනා වෛරස් එකත් අමතක වෙලා යාවි. හොඳම උදාහරණේ දැන් ගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙනිදා අපිට ලොකු කලබගෑනියකට මුහුණ දෙන්න සිද්ධ වුණානේ. ඒ වෙසනකාරී තත්ත්වයත් එක්ක අපේ මුළු රටම එහෙම් පිටින්ම හෝල්ට් වුණානේ. අපේ හැම වැඩක්ම අපි මාස ගාණක් ගියානේ ආපහු ටිකක් හරි යථාතත්වයට පත් වෙන්න. එහෙම යථාතත්වයට පත් වෙගෙන එන්න අඩිය තියෙනකොටම අලුත් දශකයක් ආරම්භ කරද්දි හරි මේ දශකයේ ඉඳලා හරි අපි වැඩ ටික කරගෙන යමු කියලා පොඩ්ඩක් අර හිතර ගැටක් අරගෙන ආපහු නැගිටින්න හදනකොටම තමයි ආයෙත් මේ කොරෝනා වෛරස් තත්ත්වේ ආවේ. දැන් ඔය දේ සිද්ධ වෙනකොට අප්‍රේල් 21 ප්‍රහාරය ආවට පස්සේ ඒකෙන් පස්සේ හැමදාම 21 වෙනිදා වෙද්දි අදට මාසයයි අදට මාස 2යි 3යි කියලා දිගින් දිගටම හැම කෙනෙම මතක් කරගෙන ආවා. නමුත් ගිය මාසේ මම දැක්කේ නෑ අදට මාස 11යි කියලා කවුරුත් දාලා තියෙනවා. කිහිප දිනක් දාලා තියෙන ඇති අදට මාස 11යි කියලා. නමුත් වෙනද වගේ ඒක ලොකුවට ගියේ නෑ. අදට මාස 10යි අදට මාස 11යි කියන දේවල් ආවේ නෑ. ඒ කියන්නේ ඒ වෙනකොට මිනිස්සුන්ට අප්‍රේල් 21 ප්‍රහාරය ටිකක් තුනේ වෙලා ගිහිල්ලා අපිට දැන් ඒකේ ඒ තරම් ඉෆෙක්ට් එකක් දැනෙන්නේ නැහැ. දැන් අපිට කොරෝනා වෛරස් එක තමයි තියෙන්නේ ලොකුම මේ COVID-19 එක තමයි තියෙන ප්‍රශ්නේ. COVID-19 ඉවර කරලා මාස 3ක් 4ක් යනකොට අපිට COVID-19 එකත් එහෙම් පිටි මමතක වෙලා යයි කියලා කියන්න පුළුවන්. ඒක එහෙම නොවේ කියලා අපිට කියන්න බෑනේ. අපිට මේ අනිත් හැමදේම අමතක වෙලා තියෙනවා නම් 2009 යුද්ධෙත් අපිට දැන් අමතක වෙලා තියෙනවා නම් අපිට ඇච්චර ගාණක් නැත්නම් එතකොට දැන් ගිය අවුරුද්දේ පුර බෝම්බෙත් ගානක් නැත්තම් මේ වෛරස් එකත් කාලයක් ඇදි ගානක් නැති වෙලා යාවි. ඒකට හරියද වැරදිද කියලා කියන්නත් අමාරුයි. ඒකේම අමත ඉහිපි හැමතිස්සෙම දුකම වලඳන් ඉන්න ඕන කියලා කියන්නත් බෑ. නමුත් එහෙමයි කියලා අපි ඒ දේවල් අමතක කරලා දාලා ඉන්න ඕනත් නැහැ. ඒ නිසා මේ කොරෝනා වෛරස් එක කියන්නේ හැම පැත්තරම කරකින්න පුළුවන් මාරම ටර්නින් පොයින්ට් එකක්. මේක මේ මානව ඉතිහාසයේ සංදිස්ථානයක්. වෙන අවුරුදු වෙන කාලවල වලදී එන පැන්ඩෙමික්ස් වලට වැඩිය මේ 21 වන සියවසේදී 2020 දශකයේදී ආපු මේ පැන්ඩෙමික් එක වෙනම පැත්තකට කරකෙන්නේ. මොකද අපි මේ වෙනකොට කලින් තිබිච්ච පැන්ඩෙමික්ස් ආපු තත්ත්වයන්ට වඩා ගව් ගානක් දුර දියුණු වෙලා තියෙන්නේ. අපි කාර්මික අතින් ගත්තත් අපි අපේ අනිත් සියලු අංශ වලින් ගත්තත් ඉතාම දියුණු තත්ත්වක ඉන්නේ. මිනිසුගේ පෙනුම අතින් ගත්තත් ඉස්සර හිටපු මිනිස්සුන්ට වඩා ගොඩක් දියුණු පෙනුමක් තියෙන මිනිස්සු අපිට දැන් ඇවිත් ඉන්න. බුද්ධි මට්ටම ගත්තත් එහෙමයි. විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ගත්තත් එහෙමයි. අපිට දැන් නවන්න පුළුවන් ෆෝන් එකක් තියෙනවා. ස්ක්‍රීන් එක නවන්න පුළුවන් ෆෝන් එකක් තියෙනවා. එන්න හැමදේම චූටි වෙලා තියෙනවා. හැමදේම මයික්‍රෝ කියන දෙයට ඇවිල්ලා තියෙනවා. නැනෝ කියන දෙයට දැන් ටික ටික හැමදේම යනවා. අපිට අපේ අල්ලවුරට මුළු ලෝකෙම ඇවිල්ලා තියෙනවා. කලින් සැරේ පැන්ඩමික් එකකදී ඒ වගේ තත්ත්වක තිබ්බේ නැහැ. 2002 2003 කියලා කියන්නේ අපිට තාක්ෂණය කියන දේ බොහොම සුලභ මාධ්‍යයක් නෙවෙයි. නමුත් මේ 2020 කියලා කියන්නේ තාක්ෂණය කියන දේ අපේ කෙලින්ම ෆින්ගර් ටිප් එකේ තියෙන්නේ. අපේ මහපටැංගිලි දෙකෙන් අපිට මුළු ලෝකයක්ම අල්ලන්න පුළුවන් දැන්. අපිට මුළු ලෝකයම වෙනස් කරන්න පුළුවන් දැන්. කීබෝඩ් එකක් තියෙනවා නම් මහපටැංගිලි දෙකක් තියෙනවා නම්. ඉතින් එහෙම තත්වයකට අවිල්ල තියෙන ලෝකෙක මේ පැන්ඩමික් එකකින් අපේ මේ තියෙන අපේ තිබෙන්නාවු මේ ධර්මතාවයන් එහෙම් පිටින්ම වෙනස් කළා දාලා තියෙන්නේ. ඉතින් හරි අමුතු පැත්තකට කරකිච්ච සිද්ධියක් මේ COVID-19 කොරෝනා වෛරස් එක කියලා කියන්නේ. ඒකට මේ පොඩ්කාස්ට් එක දාන මොහොතේදී මම මේ කයිය ගන්න මොහොතේදී ඒකට අපි මුහුණ දීලක මැද්දේ ඉන්නේ. මැද්ද කියලා කියන්නේ දැන් පොඩ්ඩක් පීක් එක පටන් ගන්න තැන. මේ පීක් එක පටන් ගන්න යන මේ රේස් කර කර ඉන්න තැන තමයි දැන් මම ඉන්නේ. අපි මේ මොහොතේ මේ රෙකෝඩ් කරන තැනදී ඉන්නේ. ඉදිරියට මොන වගේ සිද්ධ වෙයිද කියලා අපි බලමු. මේ කයිය දිගටම මම පාවත්ව ගන්න බලාපොරොත්තු වෙනවා. එතනින් එහාට මේ පොඩ්කාස්ට් එක කොරෝනා වෛරස් තත්ත්වේ ඉවර වුණාට පස්සෙත් මේ කය දිගටම යාවේ විවිධාකාර මාතෘකා සම්බන්ධයෙන්. ඉතින් දිගටම මේ කයියත් එක්ක එකතු වෙලා ඉන්න, මාත් එක්ක කයිය ගහන්න, මේ තත්ත්වය සම්බන්ධයෙන් කොරෝනා එක, ඒ වගේම ස්ටේ ඇට් හෝම් කියන එක ඔයගොල්ලන්ට දැනෙන්නේ කොහොමද, පශ්චාත් කොරෝනා යුගයේ මොන වගේ දිගහැරේවිද, ඒ හැම දෙයක් ගැනම ඔයගොල්ලන්ට තියෙන දේත් මම අහන්න, ඒ දේත් දැනගන්න කැමති. ඒක නිසා මං පල්ලෙහින් කමෙන්ට් කරන්න කියලාත් ආරාධනා කරනවා මේ වීඩියෝ එකට. ඉතින් අපි කයිය දිගටම තියාගෙන යමු, මාත් එක්ක කයිය ගහන්න තව දවසක එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. මතක තියාගන්න මොන දේ කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕන. ඒක නිසා කරුණා කරලා පොතක් පතක් කියවගෙන, ටීවී එක බලාගෙන, වීඩියෝ ගේම් එකක් ගහගෙන, තමන් ගෙදර ඇතුළේ ඉඳලා කරන්න පුළුවන් හැම වැඩක්ම කරගෙන ගෙදරටම වෙලා ඉන්න. පෝන් සයිට් එකට ගියත් ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට පෝන් වීඩියෝස් ඔක්කොම මේ පෝන් හබ් ප්‍රීමියම් මෙහෙම ඔක්කොම ඕපන් කරලා තියෙන්නේ. ගොඩ මේ ප්‍රීමියම් සයිට්ස් මේ වෙනකොට රිලීස් කරලා තියෙන්නේ. යූටියුබ් එකේ තියෙනවා GI Joe එපිසෝඩ්ස් ටික හැස්බ්‍රෝ channel එකෙන් දාලා, GI Joe පරණ බලපු කාටුන් එකෙන්, කාටුන් එකේ ඔරිජිනල් එපිසෝඩ්ස් ටික දාලා තියෙනවා හැස්බ්‍රෝ YouTube channel එකේ, ඒගොල්ලන්ගේ channel එකේ. ඒවත් බලන්න, YouTube එකේ තියෙන දේක් බලන්න, මගේ අනිත් වීඩියෝසුත් බලන්න. කමන්නේ පෝන් වීඩියෝ එකක් බලන්න, පෝන් වීඩියෝ එකක් හරි බලන්න කමක් නැහැ. මොන විදිහකින් හරි කරලා සමාජයෙන් දුරස් වෙලා තනියම ඉන්න. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩේ. මේ වෙසනේ අපි කොහොම හරි කඩාගමු. ඒක කඩන්න පුළුවන් ඔබ මම හරියට හිටියොත් විතරයි. ඒ නිසා අපි පස්සේ තියෙන ඕන ප්‍රශ්නය බෙදාගමු, දේශපාලනව ගහගමු, මරාගමු, ඕන පැත්තකට කැරකෙමු, හැමදේම කරමු. හැමදේම කරන්න අපි හුස්මාරගෙන නිරෝගීව ඉඳලා ජීවත් වෙලා ඉමු. තව දවසක එනම් බ්‍රෝඩ්කාස්ට් අඩවියේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙලා හොඳ කයියක් ගහමු. ගිහින් එන්න. මම ෂෙනාල් ගුණසේකර.